அது நிதா சிசிய கே நவம்பர் விசி அத்தவணி ரிதாதாவசே அப்பி மே பொழுது பார்த்தி சூதானா வெண்ணி ஹேட்ட ஹாயவனி ஆதரிக වැඩසටහන තයි ඒ වැඩසටහන සඳහා නිසරණ නියෝජනය කරමින් මේ ධර්ම සභාවට වැඩම කර සිටින නම කියන්න අවසරයි ගෞරවනීය හෝමකම ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම සංඝයා වහන්සේලා මම පාද නමස්කාර ගන්නවා. ඒ වගේම මික්සලාර් තාක්ෂණය හරහාත් සූම් තාක්ෂණය හරහාත් මේ වැඩසටහන සම්බන්ධ වෙලා සිටින සියලු දෙනාමත් මම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අපේ වැඩසටහන මුල්ම අදියර තියෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් අපි කෙරෙහි අනුකම්පාවෙන් කරන ලබන කෙටි අනුශාසනාවට සවන් දීම. මම ගෞරවයෙන් යුතුව පාද නමස්කාරයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා අපි සැම වෙනුවෙන් අනුකම්පාවෙන් අපට අනුශාසනාවක් පවත්වන ලෙස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝච වස්ස සතං ජීවේ කුසීතෝ හිනවීරියෝ ඒකාහං ජීවිතං සෙයෝ වීරියමාර බතෝ දල්හංති.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අදත් අපිට වෙලාවක් ලැබිලා තියෙනවා. විනාඩි 40ක් 50ක් වගේ වෙලාවක් යම්කිසි පැහැදිලි කිරීමක් කරගන්න. ඉතින් මම පහුගිය දවස් දෙක තුනකම යම් යම් දේවල් ටිකක් නිකන් කියනවා කියනවා කියලා හිතාගෙන ඉඳියන්. මොකද කියන්න උනේ නැහැ. ඉතින් ඒකෙන් අන්තිමට නිකන් අර මොනවා හරි නිකන් අර පිට වෙලා යන්න ආපු දෙයක් හිර වුණාම පොඩ්ඩක් අපහසුවක් අමාරුවක් එනවනේ. ඉතින් ඒ වගේ බණත් හිර වුණාම හරි අමාරුයි. ඉතින් කොහොම හරි එහෙම හිරවීමක් සහිතව ඉතින් ඉඳලා අන්තිමට අපි බලමු දැන් අද මොනවා හරි හිතට එන දෙ ටිකක් ඔළුවට එන ටිකක් කියලා නිදහස් කරලා යාගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් මේ විදිහේ අවස්ථාවක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. ඉතින් අවස්ථාවට මම ඉදිරියෙන් තියාගත්ත ගාථාව ඒ ධම්මපදයේ යම් කිසි කොටසක සඳහන් වෙන බුදුරජාණන් වහන්සේ විසින් ඒ සිදුවීම කලලා දේශනා කරපු ගාථාවක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ පිළිබඳ කතාව විදිහට සඳහන් වෙන්නේ මේ හාමුදුරු කෙනෙක්ගේ වැඩක් ගැන තමයි. මොකද්ද මේ හාමුදුරුවෝ යම් කිසි පැවිදි වෙලා කාලයක් තිස්සේ ඉතින් උත්සාහ කරා. අපි හිතමු දැන් මෙතනත් ඇති ඒ වගේ පැවිදි නොවුනත් මේකේ අල්ලගෙන කාලයක් තිස්සේ දඟලන කට්ටිය. ඉතින් ඒ වගේ මේ හාමුදුරුවොත් කොහොම කොහොම හරි යන්න කාලයක් තිස්සේ මේ විදිහට උත්සාහයක් දරමින් මේ පැවිදි දමක් පිරුවා. පැවිදි දම පිරුවාට මොකද මේ හාමුදුරු අපි හිතමු අවුරුදු ගණනාවක් එන්නේ නැති. මේක මුකුත් හිතේ සැනසීමක් මේ විදිහේ පුහුණුවක් තුලින් ලැබෙන පහසුවක් මේ ස්වාමීන් වහන්සේට ලං කරගන්න ලැබුණේ නැහැ. ඉතින් මොකද කරන්නේ? ඉතින් කල්පනා කර කර දැන් ඔහොම ගියාම කල්පනාවට වැටෙනවනේ. අර අපේ thinking mind එක වැඩ කරන්න පටන් ගන්නවනේ. අපි මහලොකුවට ප්‍රඥාව කියලා හිතාගෙන ඉන්න අර අමුතු හිතන හිත මංකි මයින්ඩ් එක ඉතින් ඕක වැඩ කරන්න පටන් ගන්නවානේ. ඉතින් ওই විදියට දැන් හිතමින් කල්පනා කරමින් කාලයක් ගත කරා. ඉතින් හිතනකොට කල්පනා කරනකොට බොහොම මටම තමයි මේක පහළ වුණේ, මම තරම් දක්ෂයෙක් නැහැ මේ වගේ හැඟීමක් මේ වගේ සිතුවිල්ලක් පහළ වෙනවා කියලා. ඉතින් එහෙම දක්ෂ කට්ටිය ඕන තරම් අපිට දකින්න පුළුවන් මේ හිතවිලි වල මුලා වෙලා මේ හිතවිලි අල්ලගෙන ලොකු කතන්දර ගොතනවා, ලොකු ප්‍රශ්න පත්‍ර ඉදිරිපත් කරනවා. ඉතින් ඒ විදිහේ අවස්ථාවක් වෙන්න ඇති මේ ස්වාමීන් වහන්සේටත් පහළ වුණා. දැන් මොකද කල්පනා කර කර ඉන්නේ? කල්පනා කර කර ඉඳලා ඉතින් ඔළුවට එන දේවල් ගොඩක් වෙලාවට වැඩක් නැති දේවල් තමයි. අපි හිතුවට මේ හිතවිලි වලින් එන දේවල් මමම හිතුවා වටිනා දෙයක් කියලා. ඇත්තටම ඔය වගේ අදහස් කල්පනා කරලා කරලා ගන්න ඒවා අන්න වටපිටාවත් අවුල් කරනවා. ඒ වගේම තමනුත් අවුල් වෙන වගේ දේවල්. ඉතින් කොහොමhari මේ හාමුදුරුවන්ටත් මේ විදිහේ කල්පනා කර කර ඉන්නකොට හිතුණා දැන් ඉතින් මේ පැවිදිකම කරලා වැඩක් නැහැ. මම ගිහිල්ලා ගිහි කෙනෙක් විදිහට අර හුරු පුරුදු ජීවිතයට යමු වුණා නම් හරි කියලා. ඉතින් එහෙම හිතේ ඉන්නකොට ආපහු තව ටිකක් කල්පනා කර කර ඉන්නකොට හිතුණා අයියෝ ඉතින් කෝකුණත් ඉතින් මේ 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 වටින දෙයක්නේ. මේක අතහැරලා යන එකත් හොඳ නෑනේ. ඒකෙන් හින්දා මම මේ පැවිදි කමේ මිඳගෙන කොහොම හරි මැරිලවත් ගියා නම් හරි කියලා. ඊට පස්සේ මොකද කරේ? දැන් ඉතින් මැරෙන්න විදියක් හොය හොය කල්පනා කර කර ඉන්නවා. ඉතින් ඔහොම ඉන්නකොට දවසක් වෙන හාමුදුරු කෙනෙක් ණයෙක් අල්ලගෙන අපි හිතමු විහාරෙට ආර මේ කුටියට ආපු ණයෙක් වගේ වෙන්න ඇති. ණයෙක් අල්ලගෙන දැන් මේකව අරගෙන යන කොහේ හරි විසි කරන්න. ඊට පස්සේ මේ හාමුදුරු දැකලා මොකෙද ඔයක මේ ණයෙක් මගේ මේ කුටියට ආපු එකෙක් මේ මම මේ විසි කරන්න යනවා ඇතට ටිකක් කියලා කිව්වම ආ දෙන්න දෙන්න මං ගිහිල්ලා විසි කරන්නම් කියලා මේ ණයාව බාරගෙන ගිහිල්ලා මොකද කරේ? අන්න ටික දුරක් ගිහිල්ලා මේකව බිමට දාලා මේක ලව්වා දස්ත කරගන්න හැදුවා. දස්ත කරගන්න හැදුවාට මොකද මේ ණයා දස්ත කරන්නේ නැහැ. ඊට පස්සේ කට ඇතුළටත් අත දාලා බැලුවා ඒත් හරියන්නේ නැහැ. ඊට පස්සේ අන්තිමට මු ගැරන්ටි එක වෙන්නේ නැති කියලා අත්හැරලා දාලා ආපහු විහාරයට ආවා. ආපහු ආරාමයට ආවා. ඊට පස්සේ අර හාමුදුරුවන අර ණයා විසි කරාද කියලා. ඌ ණයෙන් නෙමෙයි ඌ ගැරන්ඩියෙද කොයිද මම මේ විදියට කටේ අත දාලවත් මාව කෑවේ නැහැ කියලත් කිව්වා කොහොම හරි. ඉතින් ඔහොම ගිහිල්ලා ඊට පස්සේ පස්සේ දවසක ආපහු මේ අදහස දැඩිවම අරගෙන දැන් මොකක් හරි මේක දෙක එකක් කරගන්න ඕනි කියලා මොකද කරේ? අන්න බෙල්ල කපාගෙනවත් මැරෙනවා කියලා මේ දැලිපිහිය කියලා එකක් තියෙනවානේ හාමුදුරුවන්ට සාමාන්‍ය. අන්නේ දැලිපිහිය බෙල්ලට තියලා ඔන්න දැන් ජීවිතේ නැති කරගන්නවා කියලා ඔන්න කපන්න සූදානම් වුණා. ඕම කිව්වට මොකද තමුන්ගේ බෙල්ල කපා ගන්න ඔච්චර අමාරු නෑ, ලේසි නෑ ඔය කියන තරම්. ඉතින් කොහොම හරි ওই විදියට සූදානම් වෙනකොට මේ හාමුදුරුවන්ට එකවත්තම කල්පනා වුණා තමුන් මේ කරපු වැඩේ මෙච්චර කාලයක් මේ විදියට පැවිදි දමක් විදියට මෙහෙම යම් කිසි බුදුරජාණන් වහන්සේගේ පණිවිඩේ තමුන් තුල දරා ගන්න මේ විදියට උත්සාහයක් දැරුවා. ඒ සඳහා යම් කිසි සීලයක් සමාදන් වෙලා කටයුතු කරා. ඉතින් මෙන්න මේ කරපු උත්සාහය මේ ස්වාමීන් වහන්සේගේ ඔළුවට ආවා. මේ විදිහට මේක මතක් වුණා. ඉතින් මතක් වුණාට පස්සේ මොකද වුනේ? අන්න ඒක තුලින් අමුතු විදිහේ විවේකයක් මේ හිතට නැගිලා ඇවිල්ලා, ඒක තුලින් අමුතු විදිහේ සැනසීමක් මේ හිතට නැගිලා ඇවිල්ලා, මේ ස්වාමීන් වහන්සේ අවස්ථාවේදී අර ධර්මය සාක්ෂාත් කරා කියලා අපිට ඒ කතාවේ අහන්න තියෙනවා. ඉතින් මේ කතාව මේ වටපිටේ ස්වාමීන් වහන්සලා දැනගෙන බුදුරජාණන් වහන්සේට පණිවිඩය ගිහාම අන්න බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේට මේ වෙච්ච සිදුවීම සමග කරපු දේශනාව තමයි අද අපි ඉදිරියෙන් තියාගත්තේ. එතකොට එතන බුදුරජාණන් වහන්සේ කියනවා වඩනාලද වීරය ඇත්තුන්ට ඔසවාපු පය බිම තවන්නත් කලින් සමහර විට මේ මාර්ගඵලයක් වගේ දෙයක් ලැබෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මේ ගේමට බැහැගත් කෙනෙක්ට අන්න අර විදිහේ ඔසවාපු පය බිම තබන්නත් කලින් සමහර විට ওই විදිහේ මාර්ගඵල ලැබෙන්න පුළුවන් කියලා. ඒ විදිහේ කියලා තමයි අන්න අර අපි ඉදිරියෙන් තියපු ගාතාව දේශනා කළා කියලා සඳහන් වෙන්නේ. මොකද්ද කියන්නේ? යෝච වස්ස සතං ජීවේ කුසීතෝ හීන වීරියෝ ඒකාහං ජීවිතං සෙයෝ වීරියමාරභතෝ දල්හං කියලා මෙන්න මේ ධම්මපදයේ තියෙන ගාථාව. මොකද්ද කියන්නේ? යමෙක් කුසීතව හීන වීරිය ඇතිව අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ ජීවිතයට වැඩිය වටිනවා වීරිය වඩන එක දවසක ජීවිතය. මේ විදිහට ධර්මානුකූල ප්‍රතිපදාවක යෙදෙන එක දවසක ජීවිතේ ඊට වැඩිය වටිනවා කියලා තමයි මේ ගාථාවේ අදහස. එතකොට අර විදිහට කාලා බීලා ජොලි කරලා අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ ජීවිතේ වැඩිය මෙන්න මේ වැඩේට බැහැගෙන මේ විදිහේ ප්‍රතිපදාවකට බැහැගෙන ගත කරන එක දවසේ ජීවිතේ වටිනවා ඊට වැඩිය උතුම් කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නේ. ඉති ඕක තමයි අපිට ගැලපිලා ඇවිල්ලා තියෙන කතන්දරේ. ඉතින් ඔය කතන්දරේ එක පොඩ්ඩක් බැලුවොත් දැන් මේ වගේ වැඩකට බැසගන්න පිරිසක් නම් බොහෝ පිරිසක් ඉන්නවා. ඒ බැසගත්තට මේ විදිහට දිගට පවත්වන්න නම් හරිම අමාරුයි. ඒ වගේම නොයන පිරිසකුත් ඉන්නවා. ඉතින් එන්නෙම නැති පිරිසකුත් ඉන්නවා. එයියෙත් මට හවස මහත්තේ කමුණා, එයා අලුතෙන්ම ආපු කෙනෙක්. අලුතෙන් ඇවිල්ලා දවස් 3-4යි වෙන්නේ කියනවා මේ විදියට දැන් වැඩේ පොඩ්ඩක් කොට උඩ යාගෙන එන්නේ. මොකද මේ මට මේ භාවනාව දැන් කරගෙන යන්න බෑ කියන වගේ අදහසක් ආවා. දැන් ගෙදර යන්නවත් ඕනේ කියන වගේ අදහසක් ආවා. ඒක නිසා මම මේ කල්පනා කර කර ඉන්නේ කියලා කිව්වා. අන්තිමට මොකද්ද මේකට හේතුව කියලා විමසලා බලනකොට මේ මිනිස්සයා කියනවා, ආපු මුල් දවස්වල ස්වාමීන් වහන්ස මට හුස්ම දෙක තුනක් බලන්න පුළුවන්. දවසක් දෙකක් යනකොට මේ විදියට සිහියෙන් හුස්ම බලනවා, සිහියෙන් ඇවිදිනවා කියලා මේ විදියට කරගන්න පුළුවන් හැකියාවක් මට තියුණා. නමුත් දැන් සතියක් වගේ යනකොට, දැන් මං ඇවිල්ලා සතියක් වගේ වෙනවා, දැන් සතියක් වගේ යනකොට මට හුස්ම තියා මොකක්වත් කරන්න බෑ. එක එක සිතුවිලි ගොඩාක් එනවා පොදිය පිටින්. අනම්මනම් අදහස්, පරණ සිදුවීම්, වෙච්ච කරදර බාධක ඔක්කොම පෙළපෙළේනවා. අර විදියට රාග සිතුවිලි, නොයෙකුත් කරපු කියපු කාපු බීපු ඒවා ඔය ඔක්කොම මතක් වෙලා එනවා. ඉතින් මට හිතුණා තවදුරටත් මට භාවනා කරගන්න බෑ. ඒක නිසා මම ගෙදර ගිහිල්ලා සක්මනක් ගෙදරවත් හදාගත්තොත් හරි කියලා මේ විදිහ අදහසක් මට ආවා කියලා මේ මිනිස්සු ඇවිල්ලා කියනවා. අර විදියට මුල් ටික දවසේ මට මේ හොඳට හුස්ම බලාගෙන, පාදේ දැනෙන දැනීම බලාගෙන ඉන්න පුළුවන් වුණා. දැන් සතියක් යනකොට නම් වැඩේ අමාරු වුණා කියලා තමයි මම කියන්නේ. එතකොට මෙන්න මේ හාමුදුරන්ට වෙච්ච දේම තමයි වෙලා තියෙන්නේ. මොකද්ද අන්න පැවිදි වෙලා මුල් කාලේ බොහොම උනන්දුවෙන් වැඩ කරගෙන ඉන්නේ නැති අන්න කාලයක් එනවා මේක හරියන මගුලක් නෙමෙයි කියලා දමල ගහලා යන කාලයක්. එතකොට ඒ කාලේදී අර විදියට ගෙදර යන්න, ගිහිල්ලා අර පරණ පුරුදු වැඩේ පටන් ගන්න ඔය විදිය උනන්දුවක්, උත්සාහයක් මතුවෙන්න පුළුවනි. ඉතින් මේ ප්‍රතිපදාව කියන්නේ මේ නිකන් කාගෙන යනවා කිව්වට අපි ඒක බොහොම මුල් මට්ටමේ වීරිය විතරයි. ඊට පස්සේ තියෙන්නේ අර කාගෙන යන වැඩේ නෙමෙයි. ඒ වෙනුවට වෙනම විදිහ, අමුතු විදිහ, සියුම් වීරියක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වෙලාවට දැඟලන කෙනා නිකන් මේ අර්ස සමාරු හදාගෙන නතර වෙනවා මිසක් ඒ අවස්ථාවේදී දැඟලීම හරියන්නේ නැහැ. ඒ වෙනුවට තියනවා ඊට වැඩිය ටිකක් ප්‍රඥා සහගත වීරියක්. එන්නේ වීරිය පිළිබඳ තමයි මේ කතා කරන්නේ. ඒතර අර ස්වාමීන් වහන්සේට වේවා, මේ කතා කරපු මිනිස්සයට හෝ වේවා, අන්න සුදුසු ආකාරයෙන් වීරියව දන්නේ කොහොමද? අර විදියට නිකන් දාඩි දමගෙන දඟලනවා නෙමෙයි. ඒ වෙනුවට කොහොමද මෙන්න මේ ටිකක් ප්‍රඥාව සහිත වීරියක් යොදන්නේ? ටිකෙන් ටික මේ විදියට ගමනක් යන්න පුළුවන් වීරියක් යොදන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් අර සිහිය වඩන ප්‍රතිපදාව පිළිවැත්තෙන් ගත්තොත් දැන් මේ මිනිසයා කියනවා, අන්න ආපු දවස්වල මට පුළුවනි අන්න වාම දකුණ විදිහට කකුලට දැනෙන දැනීම, එහෙම නැත්නම් ඇතුල් වෙනවා පිට වෙනවා විදිහට දැනෙන හුස්ම නිරීක්ෂණය කරන්න. එතකොට මෙයා දවස් කීපයක් හම්බුණ හින්දා මම දන්නවා මෙයාට වර්තමාන මොහොත අඳුනලා දෙන්න දෙයක් නැහැ. එයා වර්තමාන මොහොත අඳුනගත්තා. කොහොමද? අන්න හුස්ම නිරීක්ෂණය කරා. ඊට පස්සේ පතුලට දැනෙන දැනීම නිරීක්ෂණය කරා. ඒ පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරා. එතකොට ඒ ඇඳෙනීම පළවෙනියට කෙනෙක් කරන්න එපැයි. ඒක සඳහා යම්කිසි වීරයක්, උත්සාහයක් අවශ්‍ය වෙනවා. ඒ අඳුනගත්තට පස්සේ ඊළඟට එන ෆේස් එක, ඊළඟට එන පරිච්ඡේදය තමයි මෙයාට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. එතකොට මෙතන ඉන්නවා නම් කෙනෙක් තාම වර්තමාන මොහොත අඳුනගත් නැති කෙනෙක්, එයාට මේ කියන කතාව මෙතනින් එහාට තේරෙන්නේ නැහැ. හරිම විහිළු සහගතයි මේ වැඩේ. මොකද තමුන් අත්දැකීමෙන් මේක විඳලා නැත්තම් වචන දෙක තුන කියනකොට තේරෙනවා මේ පටලෝගන මේ වෙන මොකක් හරි කියන්නේ. එක්කෝ වෙන කවුරු හරි කියපු එකක් කටපාඩම් කරගෙන මේ අදබානවා කියන එක හොඳට තේරෙනවා. මම දන්නේ නැහැ, මම සමහර විට ඉතින් එහෙම හොඳත් නැතුව ඇති, මම පොඩ අහලත් බලනවා මේ වගේ වෙලාවක මොකද්ද කියන්න පුළුවන්, මෙයාට දෙන්න පුළුවන් උපදේශය මොකද්ද කියලා අහලා බැලුවාම ඔන්න මොකක් හරි එකක් කියනවා කටපාඩම් කරගත් එකක්. තොට ඒ අහපු ගමන් තේරන මේ තේරිලානෙම මේ කියන්න. ඒ වගේ වෙලාවල්ල කතා නොගරින් එක තමයි අනිත් තැනැත්තටත් කරන්න පුළන් ලොකුම අනුග්‍රහය. අපි පණවිට පණ්ඩිතකමත කියන්න ගියාට මොකද මේ ආක යන මිනිස්සුත් නිකම් පටලෝනෝ පටලෝලා අන්තිමට වැරදි උපදෙසත් දෙනවා. ඉතින් මේ මිනිස්සයා ඒ පැටලිල්ල ගිලගත්තොත් එහෙම ඒ කට සෑහෙන අමාරුවක් එනවා. මොකද මේ කියන්නේ මේ කරපු ඒවා නෙවෙයිනේ, මේ කටපාඩම් කරගත්ත ඒවා කියන්නේ. කොර ගහන අස්සයෝ තමයි ඉන්නේ වැඩි හරියක්. මොකද්ද අර අර මේ කොරේ පුරුදු වෙලා, කොරේ පුරුදු වෙලා අර මේ ඉතින් නිකම් මේ කකුලේ තියෙන කොරයක් නෙමෙයි නිකං කොර ගහ යනවා. ඉතින් ඔයගේ වැඩ අතරේ අන්න නිවැරදිව කෙනෙක් මේ පුහුණුව තුලින් අත්දැකලා තියෙනවා නම් මම මේ විදියට වර්තමාන මොහොතට එළඹෙනවා. එළඹුණාම මට දකින්න පුළුවන් හුස්ම, මට දකින්න පුළුවන් අන්න මේ පතුලට දැනෙන දැනීම. ඒක හොඳට ආශ්‍රය කරන්න ඕනේ, ඒක හොඳට දැන අඳුන ගන්න ඕනේ. ඒක සඳහා යම්කිසි උත්සාහයක් වීරයෙකුත් අවශ්‍ය වෙනවා. එහෙම දැන හඳුනගත්තට පස්සේ එහෙම මේක ආශ්‍රය කරාට පස්සේ දැන් මේ මිනිස්සයාට සතියයි, සතියයි සතියෙන් ඇවිල්ලා තියෙන මේ ප්‍රතිපදාව ඉතුරු කොටස. මොකද්ද ඉතුරු කොටස? අන බුදුරජාණන් වහන්සේ කියනවා උබ්බෝ අන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති තම් බ්‍රූහි මහා පුරිසෝති සෝද සිබ්බනි මච්චග. මෙන්න මේ අන්ත දෙක දැනගෙන යමෙක් මැද නොඇලේද අන්නේ දැන් ඇතර මම මහා පුරුෂයා කියලා කියනවා. එයා මේ මැහුම් කාර්ය ඉක්මවා ගියේ. එතකොට මොකද්ද මේ අන්ත දෙක? අන්න අර වර්තමාන මොහොතට එළඹුණාම, වර්තමානයේ අඳුනගත්තාම, හුස්ම නිරීක්ෂණය කරනකොට, ඊට පස්සේ පතුලට දැනෙන දැනීම නිරීක්ෂණය කරනකොට මෙයාට තේරෙනවා අන්ත දෙක. මොනවද අන්ත දෙක? අන්න අතීතෙයි අනාගතේ. හුස්ම බලන්න බැරි විදියට අතීතේ එනවා, හුස්ම බලන්න බැරි විදියට අනාගතේ එනවා, අනාගත සැලසුම් එනවා, අතීත වෙච්ච සිදුවීම් එනවා. එතකොට ඕක දැනගන්න පුළුවන් හුස්ම නිරීක්ෂණය කිරීම තුළින්. අනාන්ත දෙක මෙයාට නැවත නැවත ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් වෙන අතරේ මෙයා මොකද කරන්නේ? අන නැවත නැවත හුස්ම නිරීක්ෂණය කරනවා, නැවත නැවත පතුලට දැනෙන දැනීම නිරීක්ෂණය කරනවා. ඒ නිරීක්ෂණය කරන්න කරන්න අන්න මෙයා වර්තමානයේ අඳුන ගන්නවා. මැද අල්ලගෙන අන්ත දෙක පිළිබඳ සාපේක්ෂ දැනීමක් ඇති කර ගන්නවා. මැද කියන වර්තමානයේ අල්ලගෙන අර විදියට අන්ත දෙක පිළිබඳ සාපේක්ෂ දැනීමක් ඇති කර ගන්නවා. ඒ ඇති කරගත්තාම බුදුරජාණන් වහන්සේ ගාථාවේ කියන ඉතුරු කොටස එනවා. මොකද්ද? යමෙක් අන්ත දෙක දැනගෙන මැද නොඇලේද, ඔන්න මැද නොඇලේද කියන කතාව තමයි දැන් මේ කියන මනුස්සයට ප්‍රශ්න වෙලා තියෙන්නේ. අර හාමුදුරුවන්ටත් ප්‍රශ්න වෙලා තියෙන්නේ ඕක වෙන්නේ නැති. ඒ හාමුදුරුවන්ට සමහර විට අවුරුදු ගණනාවක් ගිහිල්ලා මේ විදිහට ආපු ප්‍රශ්නේම මේ තව කෙනෙක්ට සතියෙන් එන්නත් පුළුවන්. දන්නේ නැහැ අපි ඒ විදිහට කියන්න බෑ. මොකද එක එක්කෙනාගේ ශක්තියින් වෙනස්. හරි බැල්මෙන් මේක දිහා බැලුවොත් ඒ බැල්මම ප්‍රමාණවත්. දැන් අපි අහලා තියෙනවා සමහර සූත්‍ර දේශනාවල මේ බුදුරජාණන් වහන්සේ කියනවා නවතින්න. නවතින්න කිව්වහම නවතිනවා. එච්චරයි. ඉවරයි. වැඩේ ඉවරයි. කොහොමද එහෙම නවතින්නේ? අන්න අර ඒ වඩලා තියෙන ශක්තිය, ඒ බලලා තියෙන බැල්ම. එතකොට අන්න දැන් මොකද්ද තියෙන ප්‍රශ්නේ? දැන් වර්තමානයේ අඳුනගත්තට වර්තමානයේ හිත තියන්න බෑ. නොයෙකුත් සිතුවිලි කන්දරාවක් එනවා. ඒතර මේ මනුස්සයා කියනවා මට හොඳටම දැනෙනවා මේ සිතුවිලි යනවා. මට හොඳටම දැනෙනවා මේ හිතට නොයෙකුත් මතක නැගිලා එනවා. හැබැයි මට විශ්වාසයක් තියෙනවා මම වර්තමානයේ ඉන්නවා කියලා. මට පාදෙත් දැනෙනවා, මට හුස්මත් දැනෙනවා. හැබැයි අරව නවත්තන්න බෑ. අර හිතුවිලි ටික එක දිගට ගලාගෙන එනවා. එක දිගට අතීත මතක ගලාගෙන එනවා. මේ වැඩේ තවදුරටත් කරන්න බෑ කියන අදහසක් මගේ ඔළුවට ඇවිල්ලා තියෙනවා කියලා කියනවා. දැන් මොකද? අන්න මැද නොඇලෙන ප්‍රතිපදාව ඉදිරිපත් වෙලා බුදුරජාණන් වහන්සේගේ මන්ත්‍රයේ ආයි වරදින්නේ නෑ. හරියටම හරි මැතිරුවොත් යකා පරල වෙනවා. ඒකයි යහන දෙයක් නෑ. නමුත් ඒ ආවේශය ආවට පස්සේ අපි බයලා දුව දිව්වොත් අන්න නැවතත් ඉතින් ගෙදර තමයි. නැවතත් ඉතින් අර නයෙක්ගේ කට ඇතුළට කට දාලව අත දාලවත් බලන්න වෙනවා මේකවත් කාලා මේ වැඩේ අහවර කරගන්න පුළුවන් වෙයිද කියලා. එහෙම දැම්මට මොකද ඔය නයා කියන්නේ හරි අහිංසක සතෙක් අප්පා. ඌ නිකන් අර පෙනේ පුප්ප තියාගෙන ඉන්නේ මේ නැත්තම් මේ ගෑනු ඇවිල්ලා දරමිටි බඳින්න අර ගන්නවනේ. ඒක නිසා තමයි ඔය පෙනේ තියාගෙන ඉන්නේ. ඒක නැත්තම් ඌව දරමිටි බැඳලා මෙලාට. ඒක නිසා එහෙම කන සතෙක් නෙමෙයි ඔය නයා කියන්නේ. දිස්සියකට නිකන් මේ කවුරු හරි ඇඟට ආවොත් පොඩ්ඩක් පෙනේ පොඩ්ඩක් පුප්පගෙන යනවා. දැන් අපිටත් ඔය ඉඳලා හිටලා හම්බෙනව නයි. ඉතින් ඔය පඩි පෙළ නැගෙන එනකොට දවසක් මෙන්න නයෙක් පඩි දෙකයි මම දැක්කෙත් එදෙන්ට ගියාට පස්සේ. ඉතින් මේක මොකද කරේ? අර පොඩ්ඩක් නිකන් පෙනේ නිකන් මෙහෙම පෙන්නලා පයන්න පෙන්නලා පොඩ්ඩක් ලිස්සලා ගියා යන්න. තව නයෙක් දවසක් රතු පාට එකෙක් කොහෙන් ඇවිල්ලාද මන් දන්නේ ලස්සනට අන්න පෙනේකුත් පුප්පගෙන ඉන්නවා නිකන් මේ ගේන්ස් එකට නෙමෙයි නිකන් මම නයෙක් කියන වගේ නිකන් පොඩ්ඩක් පෙනයක් පුප්පන් ඉන්නවා. ඉතින් එහෙම පෙනේකුත් තියෙන්න ඕනේ. තිබ්බට මොකද මේ හරි අහිංසක සත්තු. ඉතින් නයෙක් කාවාගෙනවත් කොහොම හරි මේකෙන් ගැලවිලා යනවාද කියලා කල්පනා කරන තත්ත්වයක් එනවා. මේ ප්‍රතිපදාව පිළිබඳ හරි දැනීමක් නැත්තම් මේ ඇවිල්ලා තියෙන ඊළඟ පියවර කියලා දන්නේ නැත්තම්. එතකොට අන්න අර මැදට තියෙන ඇලීම තමයි මේ වෙහෙසට හේතුව. මේ මනුස්සයා කියනවා මට පුදුම ද්වේෂයක් එන්නේ, පුදුම තරහක් එන්නේ. ඇයි මට මේ විදිහට මේ සිහිය පිහිටවන්න බැරි? ඇයි මට මේ විදිහට මේ වර්තමාන මොහොතේ ඉන්න බැරි? මොන මොකද මේ කියලා අන්න පුදුම තරහක් එන්නේ. ওই වෙලාවට ඉතින් වටපිට ඉන්න කට්ටියත් එක්කත් පුදුම තරහක් එනවා. මේ කොහේවත් යන එකෙක් අල්ලගෙන අන්තිමට උගේ පිටින් තමයි මේ ඇරියස් ටික ඔක්කොම යන්නේ. අහුවෙන එකෙක් කර නිකන් කොහෙන් හරි නිකන් අහුවෙන එකක් පිටින් තමයි යන්නේ. අන්තිමට බල්ලවට ගුටි කාලා තියෙන්නේ කොහෙවත් ඉඳපු එකෙක්. ඌ අදාළත් නෑ මේ වැඩේට. අර කරුමෙට ඇවිල්ලා මැද්දෙන් වචනයක් දාලා සමහර විට. ඉතින් ඇදලා දීපු ගමන් අන්තිමට ප්‍රශ්නෙට අදාළ නැති මිනිස්සෙක් ගුටි කාලා ඇත. ඒ වෙලාවට දේශය එන්නේ අමුතු විදිහට. සමහර විට බුදුන් එක්කත් තරහක් එනවා. ගුරු හාමුදුරුව එක්කත් තරහක් එනවා. වටපිටාවේ ඉන්න කට්ටියත් එක්කත් තරහක් එනවා. මොකද හේතුව? මේ 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 වැඩේ කොට උඩ. මොකද්ද මේක කොහොමද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉතින් ඒ වෙලාවට අර මැද්දට තියෙන ඇලීම යම් කිසි දෙයක් අල්ලගත්තා නම් ඒක දිගටම අල්ලගෙන ඉන්න පුළුවන් නම් මේ කියන මේ අනිච්ච කතාව කොහෙද ඔක තියෙන්නේ? දිගටම අල්ලගෙන ඉන්න බෑ. ඒකම තමයි ප්‍රතිපදාව. එතකොට අන්න මැද අතරින අවස්ථාවක් ඉදිරිපත් වෙලා එනවා. මන්තරේ හරි. ඒකේ අහන දෙයක් නැහැ. හැබැයි අර ආවේශය අහම වැඩේ අමාරුයි. වෙහෙස වැඩි. ඉතින් අන්න අර ගලාගෙන එනවා තියෙන ඔක්කොම හිතවිලි නම් මනන් ටික ඔක්කොම ගලාගෙන එනවා. අර යම්කිසි අතීතේ කබඩ් වලට වහලා දාලා හංගගෙන මට මෙහෙම දේවල් උනේ නෑ, මගේ ජීවිතේ මෙහෙම ප්‍රශ්න නෑ කියලා වහගෙන කරපු ටිකක් මොන මොනවා හරි තියුණාද, ඒ ටික ඔක්කොම ඇවිස්සලා එනවා. තමුන් ප්‍රියයි කියලා ඉඳපු වෙන් වෙලා ගියපු පිරිස් පිළිබඳ යම් යම් මතක තියුණාද, ඒ ටික ඔක්කොම ඇවිස්සලා එනවා. ඒ ජවනිකා නැවත නැවත එතන ඉන්නා වගේ විඳින්න වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවල අපි හිතනවා මේක වැරදුනා කියලා. නමුත් ඇත්තටම ඉදිරිපත් වෙලා තියෙන්නේ මොකද්ද? අන්න අර සතියෙන් මන්තරේ හරි. සතියෙන් ඔන්න යකා ඇවිල්ලා තියෙනවා. ඉතින් යකාට බයවෙලා දුවලා හරියන්නේ නැහනේ. අන්න අර මැද අතරින අවස්ථාව. අර විදියට හුස්මේ හිත තියන්න බෑ. නමුත් හොඳටම විශ්වාසයි මේ වර්තමාන මොහොතේ තමයි ඉන්නේ කියලා. මේ ගලණය තුළ මම ඉන්නවා කියලා හොඳටම විශ්වාසයි. ඒ විශ්වාසය එක්ක ඉන්න කියලා තමයි වෙලාවට බුදුරජාණන් වහන්සේ කියන්නේ. අර අතීත අනාගත දෙකට එන්න දෙන්න කියලා තමයි කියන්නේ. මොකද මේ තැනැත්තා අනිවාර්යෙන් දැන් මැද හඳුනගත්ත කෙනෙක්. මැද හඳුනගත්ත කෙනාට මැද අතරින අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාවේදී අර ටිකට ගලන්න ඉඩ දුන්නා නම්, අර ටිකට එන්න ඉඩ දුන්නා නම්, ඒ අතීත මතක ඔක්කොම ඇවිල්ලා 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 තමුන්ට පීඩා දීලා දීලා යනවා. දවස් දෙකක් නෙමෙයි, සමහර විට සති ගණන් මාස ගණන් මේ විදිහට පීඩා දිදි දිදි ඒවා හැවිලා යනවා. ඊට පස්සේ අර විදිහේ තමුන්ගේ ඇබ්බැහි වගේ දේවල් තිබුණා නම් ඒවත් පීඩා දිදි 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 හැවිලා යනවා. අර විදිහට වෙන් වෙලා ගියපු දුක්ඛිත මතක තිබුණා නම් ඒවත් පීඩා දිදි දිදි ඇවිල්ලා යන සමහරවිට මළ ගෙවල්වල නැවත ඉන්නවා වගේ කියන මට්ටමට මේක පීඩා දෙන්න පුළුවන්. එහෙම පීඩා දීලා දීලා මේක නික්මිලා යනවා. අන්න මැදට ඇල්ම තියෙන කෙනාට ඒක දරන්න බෑ. අපිට ඔය තරහ විදිහට නිරූපණය වෙන්නේ, ඒ විදිහට ද්වේෂයේ විදිහට නිරූපණය වෙන්නේ, වටපිටාව පිළිබඳ තරහක්, මේ වැඩේ මට කරන්න බෑ, පුදුම කලකිරීමක් මට එනවා කියලා නිරූපණය වෙන්නේ මොකද්ද? අන්න අර මැදට තියෙන ඇලීම. මැදට තියෙන ඇලීමත් අතහැරියොත් අන්න ඒ තැනැත්තට තමයි මේ විදිහට මෙන්න මේ මැහුම් කාර්ය. කවුද මේ මැහුම් කාර්ය? මැහුම් කාර්යන්ට යම් කිසි විදිහක ටිකක් ප්‍රසිද්ධ රටන්නේ මේක. හැබැයි දැන් නම් ඉතින් නෑතරම මැහ ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකක් කියලා එකක් ඉතුරු වෙලා නෑ. දැන් ඉතින් ඔය අට ඇඳුම් ටිකක් විතරයි තියෙන්නේ. ඒ ටිකක් ළඟදී වෙයි කියන බලාපොරොත්තුව තමයි තියෙන්නේ. කොහොමරි මේ තණ්හාව නැමැති මැහුම් කාර්ය ගැන තමයි කියන්නේ. එතකොට මේ තණ්හාව නැමැති මැහුම් කාර්යයේ ස්වභාවය මොකද්ද? අන්න කොන් දෙකක් අල්ලලා මැද අමතක කරලා ගැටයක් දානවා. අතීත අනාගත කොන් දෙක අල්ලලා වර්තමානයේ අමතක කරලා ගැටයක් දානවා. අන්න ඒ ගැටේ ලිහෙන විදිහ තමයි බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ. යමෙක් අන්න අර විදිහට අන්ත දෙක අතහැරලා මේ විදිහට අන්ත දෙක පිළිබඳ දැනගෙන එයා මැද නොඇලේද, අන්න ඒ තැනැත්තා මම මහා පුරුෂයා කියලා කියනවා. එයා මෙන්න මේ මැහුම් කාර්යව ඉක්මවා ගිහිලා තියෙනවා. මෙන්න මේ තණ්හාව නැමැති මැහුම් කාර්ය ඉක්මවා ගිහිලා තියෙනවා. එතකොට අන්න ඔතනින් ඔය ගමනෙක ඉන්න පුළුවන් නම්, ඔය කී විදියට ආපු වෙහෙසෙක ඉන්න පුළුවන් නම් මේ තැන අතර තේරෙනවා මේ පීඩා දිදි දිදි මේවා ටිකෙන් ටික නැති වෙලා යනවා. නැති වෙලා ගියාට ආපහු තව ටික දවසකින් ඉනවා, ආපහු නැති වෙලා යනවා. අන්න අර සුනාමි රැළ වගේ තමයි. නමුත් ඔය සුනාමි රැළ අපිට මේ දුඩු ගැමුණු රජුරුවන්ගේ කාලෙන් පස්සේ දෙවනියට ආපු සුනාමියේ හින්දානේ ඔතන ප්‍රශ්නේ තියෙන්නේ. ඒකනේ අපිට මේ ඔය සුනාමිය නිකන් මහ ලොකු එකක් වෙන්නේ. නමුත් ඔය ජපානයේ ඉන්න කට්ටියට එහෙම සුනාමිය කියන්නේ අර නිකන් වහිනා වගේ පොඩ්ඩක් එදිනෙදා තියෙන දෙයක්. සුනාමි දැකලා දැකලාම ඒගොල්ලන්ට සුනාමි ගානක් නැහැ. සත් මාසයකට දවස් දෙකකට සැරයක් සුනාමියක් එනවා. ඉතින් විසිල් එකක් ගන්නවා, පොඩ්ඩක් උඩට වෙලා ඉන්නවා, වතුර බහලා ගියාම ආපහු සුපුරුදු විදියට වැඩ පටන් ගන්නවා. නිතර නිතර සුනාමිය එනකොට ඒකත් සාමාන්‍යකරණය වෙනවා. දැන් කොරෝනා වලටත් වෙලා තියෙන එක නේ. මුල් දවස්වල අම්බෝ රේඩියෝ එකෙන් ඇහුවත් බෝ වෙනවා කියන ගානට ඉඳී. නමුත් දැන් ඉතින් හැමෝටම කොරෝනා, හැමතැනම කොරෝනා. ඒකත් නිකන් අර උණක් කෙම්බිරිස්සානක් ගානට ඒ බහලා ගිහිල්ලා. ඉතින් ඒ වගේ දෙයක් තමයි අර විදිහට පීඩා දෙන පළවෙනි රැළ දෙක තුන, පළවෙනි සුනාමි දෙක තුන බොහොම අමාරුයි. නමුත් නැවත නැවත ඉන්නකොට මේ තැනට තේරෙනවා මේවා ආවට මොකද කලින් තරම් වෙහෙසක් මට දෙන්නේ නැහැ, කලින් තරම් පීඩාවක් මට දෙන්නේ නැහැ. මෙන්න මේ ගලණේ එක්ක ඉන්න පුළුවන් ශක්තියක් මම දිනු කරගෙන තියෙනවා. මේ තියෙන කණු කන්දල් ටික දරාගෙන බාරගෙන ඉන්න පුළුවන් ශක්තියක් මම දිනු කළා තියෙනවා. අන්නේ මැද අතහැරීම ගොඩදෙනෙක්ට තේරෙන්නේ නැහැ. ඒ මැද අතහැරීම බාර ගන්න ගොඩදෙනෙක් කැමති නැහැ. හැබැයි බාරගත්තා කියන්නේ තියෙන අමාරුයි ඇතරම. අර විදිහට බොහොම වෙහෙසක් එනවා. බඩේ මොකක් හරි අමාරුවක් තියෙනවා නම්, ජරාවක් තියෙනවා නම්, ඕක උඩින් හරි යටින් හරි යන්න එපැයි. යනකොට ඉතින් අමාරුයි තමයි. උඩින් ගියත් යටින් ගියත් අමාරුයි. ගමන යනකොට අමාරුයි, බඩ යනකොට අමාරුයි. නමුත් මොකද වෙන්නේ, ගියාට පස්සේ පහසුවක් තියෙනවානේ. ගියාට පස්සේ විවේකයක් දැනෙනවා. අර මොකක් හරි දෙයක් හිර වුණා, හිර වෙලා තියුණා, ඒ හිර වෙලා තියෙන අපහසුව නැති වුණා කියලා අන්න සහනයක්, විවේකයක්, පහසුවක් දැනෙනවා. ඒ වගේ දෙයක් මේ ප්‍රතිපදාව තුළ තියෙනවා. ඔය විදිහට වමන යාගෙන එනකොට, බඩ යාගෙන එනකොට පොඩ්ඩක් වෙහෙසක් අපහසුවක් දැනෙනවා. නමුත් අන්නේ ඒක තුලින් දරාගෙන ඉඳියොත්, ඒ යන යෑමට යන්න දුන්නොත්, විශේෂයෙන් හිර කරගෙන ඉඳලා නෙමෙයි, යන යෑමට යන්න දුන්නොත් අන්න ගියාට පස්සේ පහසුවක් තියෙනවා. ඒ විදිහේ ටොයිලට් බ්‍රේක් එකකින් ප්‍රාස්තේ පොඩි පහසුවක් තියෙනවා. හිර කරගෙන වැඩ කරගෙන ඉඳියා කියලා හරියන්නේ නැහැ. ආතතිය පීඩාව තමයි වර්ධනය වෙන්නේ. සමහර කට්ටිය වෙන කෙනෙක්ට යන්න දෙන්නේ නැහැ ටොයිලට් එකට, පමණකට හිර කරන්න හදනවා. දැන් තියෙනවා සාමාන්‍ය ඔය රැකියා ස්ථානවල එහෙම ඒ ගත කරන පෑගාන හිරකරගෙන ඉඳියොත් සෑහෙන වෙහෙසක් පීඩාවක් හවස එනකොට ගැළපිලා එනවා. මනුස්සයෙක්ට සාමාන්‍ය ශරීරයට අන්න දවසට 6-7 පාරක්වත් ඔය මුත්‍රා කිරිල්ලක් වගේ දෙයක් අවශ්‍ය වෙනවා. එතකොට සමහර කට්ටිය මම දන්නවා අර උදේ ගියාම හවස වෙනකන් හිර කරගෙන එනවා. මොකද අර පබ්ලික් වොෂ්රූම්ස් වලට යන්න කැමති නැහැ. ඒ ඔෆිස් එකේ වොෂ්රූම්ස් වලට යන්න කැමති නැහැ. ඔය වගේ එක ප්‍රශ්න නිසා අරගත්ත ඒ එක ඔක්කොම හිර කරගෙනම එනවා. ඉතින් හවස් වෙනකොට ඔලුව කැක්කුම් වෙහෙසවල් පීඩාවල් අය අහන දෙයක් නෙමෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ මිනිස්සු මේ වටපිටාවේ උන් ටික නැත්තම් මට නිදහසේ මේ වැසිකිලි කැසිකිලි කරන්න පුළුවන්, මේ මලමුත්‍රා පහ කරන්න පුළුවන්. ඒ සැනසීමත් නැතුව ගිහිල්ලානේ මේ අලුත් ජීවිතවල අපිට. ඒ සැනසීමත් නැතුව ගිහිල්ලානේ මේ මේ නව තාක්ෂණෙත් එක්ක. අනේ ඒක ඒකවත් ලබා දෙන්න පුළුවන්ද? ඒ විවේකයවත් ලබා දෙන්න පුළුවන්ද? අනේ ඒ විදිහේ වෙනසක් ඇති කරගත් යුතුයි. ඕවා දරාගෙන ලොකු කරගෙන ඉන්දියා කියලා වැඩක් නෑ අප්පා. ඕක අතහැරලා දාලා දැම්මනම්, ඒක පහ කළා දැම්මනම් ඇත්තටම පහසුවක් විවේකයක් මතුවෙලා එනවා. අනේ ඒ විදිහේ පහසුවක් විවේකයක් තමයි අපි මේ හොයාගෙන යන්නේ. මොනවා හරි දරාගෙන ඉන්න එක බරයි. ඒක අතහැරලා දැම්මොත් එතන පහසුවක් තියෙනවා. එතකොට මේ ප්‍රතිපදාවත් ඇත්තටම ඔය දරාගෙන ඉන්න මලමුත්‍රා පහ කරන්න තියෙන අවශ්‍යතාවක් වගේ බරක්. ඒ බර නිදහස් කරන ප්‍රතිපදාවක් තමයි මේ තියෙන්නේ. අර හිත තුළින් දරාගත්ත බරක් වෙන්න පුළුවන්. හිත තුළින් දරාගත් අසුචියක් වෙන්න පුළුවන්. අන්න ඒක නිදහස් කරොත් ලොකු පහසුවක් තියෙනවා. හරියට මලමුත්‍රා පහ කරාම එන පහසුව වගේ පහසුවක් අන්න මේ ප්‍රතිපදාව තුළිනුත් ගැළපිලා එනවා. නමුත් කෙනෙක් කන්නේ ඉතින් බර වේගෙන එනකොට දුවනවා නම්, බය වෙනවා නම් අම්මෝ මොනවා වෙන්න ඉනවද දන්නේ කියලා බය වෙනවා නම් ඉතින් ඒ තැනත්තට අමාරුයි. නමුත් අර නිවැරදි කතා බහක් තුලින්, නිවැරදි දිශානතිය පෙන්වීම තුලින්, ඔය වැරදිලා නෙමේ හරි ගිහිල්ලා තියෙන්නේ කියලා පෙන්වීම තුලින් සමහර විට අපිට අන්න ඒ තැනත්තව නැවතත් මේකේ හරි දිහාවට එල්ල කරගන්න පුළුවන්. දැන් වැඩේ කියන්නේ ඔය මේ කන්ද නැගලෙන් නැති කට්ටිය ඕක දන්නවා යම් කිසි පමණක. මේක කරන්න ගියාම මේ යකා ඇවිස්සලා එන බව දන්නවා. මේ කුණු කන්දල ඔක්කොම වහගෙන කරගෙන ඉන්න එක මතුවෙලා එන බව දන්නවා. ඒක නිසා මේගොල්ලෝ මොකද කරන්නේ? කන්ද නගින්නේ නැහැ. කන්ද නගින්නේ නැතුව අර පාල ඔෆිස් එක ගාවින් මොනවා හරි පූජා කරලා සාදු සාදු අනේ මෙතේ බුදුන් දැකලා නිවන් දකින්න ලැබේවා කියලා නික්මිලා යනවා. ඔබ වහන්සේලාට මේ සසරේදී මේ ජීවිතේදීම නිවන් ලං කරගන්න ලැබේවා කියලා අපිටත් පොඩ්ඩක් නිකන් ප්‍රාර්ථනාවක් කළා. ඒගොල්ලෝ මෙතේ බුදුන් දැකලා නිවන් දකින්නවා කියලා නික්මිලා යනවා. ඔය කන්ද නගින් නැටි කට්ටියගේ විශේෂත්වය තමයි ඒක. පෞගේ දවස බොහොම කලාතුරකින් අනුමෝදනාවක තියුණා. මේ රැස්සලා ඉන්න මේ දානේ දීපු පිරිසටත් මේ ආජීවිතයේදීම නිවන් සාක්ෂාත් කර ගැනීම සඳහා මේ කුසල් සම්භාරය හේතු වාසනා වේවා කියලා. බොහොම කලාතුරකින් තමයි ඒ වගේ දෙයක් හම්බ වෙන්නේ. එහෙම නැත්තම් අන්න මේ වැඩේ දැම්මම බෑ. ওই විදියට ওই යකා පරල වුණාම මට අමාරුයි. මේ බරේ තියෙන කුණු කන්දල් ටික එළියට යන්න ගියොත් මට අමාරුයි. ඒක නිසා මම කොහොම හරි ඕක දරාගෙන ඉන්නවා කියන පණිවිඩේ තමයි ඒගොල්ලෝ දෙන්නේ. අයි නොදැන නෙමෙයි, හොඳට දන්නවා. දැනගත්ත නිසාම කන්ද නගින්නේ නැහැ. මොන විදියට උඩට එන්න අපේක්ෂාවක් නැහැ. ඉතින් මෛත්‍රී බුදුහාමුදුරුව හම්බෙච්ච දවසක උන්නාන්සේ උනත් හිනාවෙන්න ඉඩ තියෙනවා. යකෝ ඉතින් උඹලට අදටත් කරන්න තියෙන මේ වැඩේම තමයි. අදටත් තියෙන්නේ ඒක තමයි. ඒක වෙන කෙනෙක්ට කරලා දෙන්න බෑ. එතකොට ඔය කුණු කන්දල් ටික යනකම් උඹලට ඕක දරාගෙන ඉන්න වෙනවා. එතකොට ඒ ප්‍රශ්නේ විසඳ ගන්නද කොහෙද? තව හදලා තියෙනවා. තව බෝධිසත්වයෝ 10ක් ඉන්නවා කියලා ලිස්ට් එකක් හදලා තියෙනවා. කිසි දෙයකට බය වෙන්න එපා කියලා. කොහෙවත් නැති දෙයක් මෙන්න මේ කොහෙන් හරි ආපු ගෙත්තමක්. ඔය මෙතේ බුදුන් කතාව නම් ඔය සූත්‍ර එක දෙකක යන්තම් එහෙම් මෙහෙම් ලාවට නිකන් ගෑවිලා වගේ තියෙනවා. ඒක ලොකුවට කියලා නෑ. ආවර නිකන් ගෑවිලා වගේ තියෙනවා. අර 10 ගැන නම් කොහොමත්ම ප්‍රකාශයක් නෑ. ඒකට දාලා තියෙනවා රණ්ඩපාල කොසල් රජතුමයි නාලාගිරි ඇතයි ඔන්නෝම එන කට්ටියක් දාගෙන තව බය වෙන්න එපා, තව ඉස්සරහටත් කට්ටි ඉන්නවා කියලා. ඉතින් ඒ විදිහේ ගමනක්ද අපි මේ යන්නේ කියලා බැලුවොත් ඉතින් සෑහෙන කාලයක් යන්න නම් පුළුවන්. ඒක යන්න ආයි කාටවත් මේ උත්සාහයක් දරන දෙයක් නෙයි. මේ මේ ටික යෑවෙනවා. මේකෙන් පිටපයින් කෙනාට තමයි මේ අමාරු වෙන්නේ. පිටපයින් කෙනාට තමයි මේ විදිහේ වෙහෙසක් එන්නේ. පිටපයින් ගියාම වැඩේ අමාරුයි. ඉතින් ඒ වැඩේ අමාරු වෙලාට අපිට හිතෙනවා අයියෝ ගෙදර ගියා නම්, අයියෝ මේ විදිහට ණයෙක්වත් කෑවා නම්, එහෙම නැත්තම් බෙල්ලවත් කපා ගත්තා නම් කියලා හිතෙන්න පුළුවන්. නමුත් එහෙම හිතලා කොහොම කොහොම හරි මේ කතාවේ එන ස්වාමීන් වහන්සේට අන්න ඒ අවස්ථාවේදී මතක් වුණා මේක. තේරුණා මම මේ බොරුවට වලිග ඇල්ලගෙන තමයි මේ මම දඟලන්නේ කියලා. ඒ තේරීමත් එක්කම වැඩේ ඉවරයි. අර තියෙන කුණු කන්දලේ බාරගත්තා. ඒ බාර ගැනීමත් එක්කම වැඩේ ඉවරයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ කියන ඉස්සූ පය බිම තියන්න කලින් මේ වැඩේ වෙන්න පුළුවන්. මේ විදිහට මේ වැඩට බැසගත්ත ජීවිතයක් අන්න එක දවසක් ජීවත් වුණත් වටිනවා. අර පරණ පුරුදු ගොංකමේ ගෙවන අවුරුදු 100කටත් වැඩි. ඉතින් සමහර කෙනෙක් අහනවා මට මේ වගේ ඒවා කරන්න බෑ, මට අමාරු වැඩි, මට මම ඒකින් දර පරණ පුරුදු ගොංකමට ගිහිල්ලා කාලයක් ගත කරලා ඉඳලා එන්නම් කියලා. ඉතින් කමන්නේ අපි ඒ කට්ටියට කියන යන්න ගිහිල්ලා ඒකත් කොල්ලා බලන්න ගිහිල්ලා එන්න කියලා කියනවා. ඉතින් එහෙම ගිහිල්ලා ආවට පස්සේවත් අඩුම ගානේ තේරෙයිද ඔය යන කට්ටිය කොහොමත් ඉතින් නවත්තන්න නම් ඕ හොඳ නෑ. යන කට්ටිය නවත්ත ගත්තාම ඊට පස්සේ ඔබ වහන්සේ කියපු ඉඳ තමයි මම නැවතුනේ කියලා ඊට පස්සේ ඔන්න අනිත් පැත්තෙන් තව ලෙඩක් ඇඟට එනවා. ඒකෙන් ඉඳා දොර ඇරලා දීලා කියන්න ඕනේ ආ ගිහිල්ලා බලන්න. ගිහිල්ලා බලන්න ඔයිට වැඩිය හොඳ දෙයක්, ඔයිට වැඩිය හොඳ වටිනා දෙයක් තියෙයිද කියලා. ජනේලයක් හැරි ඇරලා දීලා ආ දොරෙන් බැරන ජනේලෙන් හැරි පැනලා යන්න ගිහිල්ලා බලන්න ඔයිට වැඩිය වටිනා දෙයක් තියෙයිද කියලා. අනේ ගිහිල්ලා පස්සේ දවසක ආපහු කෙන්ද්‍රි ගාගෙන එනවා. අනේම දෙයක් නැහැ, ඔක්කොම අසූචි තමයි. මැණික් මුකුත් නැහැ, මම හොඳට හාරලා හාරලා බැලුවා කියලා අසූචිම තමයි තියෙන්නේ කියලා. ඉතින් කෙන්ද්‍රි ගාගෙන එනවා. ඒකත් ඉතින් මේක දැකපු කෙනාට වැඩි දුර යන්න ඕනේ නැහැ. ජනේලෙන් එළියට බහපු ගමන්ම අනිත් පැත්තේ තියෙන අසූචි කියලා තේරෙන්න පුළුවන්. ආපහු ඒ ජනේලෙන්ම ඇතුළට පැන ගන්න පුළුවන්. එහෙම තේරෙන කෙනෙක් අනේ ඉතින් එළෙව්වත් යන්නේ නැහැ. ගියත් ඉන්නත් බෑ. ඉතින් ආපහු මොකක් හරි ජනේලයක් හරි මොකක් හරි අරගෙන ආපහු ඇතුළට ඇවිල්ලා කියනවා අය මම මේ ගියා නෙමෙයි, මම මේ යන්න හිතුවේ නෑ, මම නිකන් මේ කිව්වා විතරයි කියලා අර එළියට ගිහිල්ලා ඇවිල්ලා නිකන් පොඩ්ඩක් ඉතින් ආයි නිකන් ගියේ නෑ වගේ ඉන්නවා. ඉතින් අපිත් ඒ වෙලාවට ඉතින් ගියේ නෑ වගේ, තේරුණේ නෑ වගේ, මගේ නම් ඉච්චර කල්පනාවත් හොඳ නෑ වගේ ඉන්නවා. ඉන්දියාර මොකද තේරෙනවා, ඒ කියන එක මොකද්ද කියලා තේරෙනවා, ඔය තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා තේරෙනවා, හොඳට තේරෙනවා. ඉතින් තේරුණේ නෑ වගේ ඉන්නවා. අනේ ඇත්තද, ගියේ නැද්ද, ජනේලේ නෑ ඇරලා තියුණා තමයි, හුළං වදිනවා, මේ වැස්ස වැඩි, හුළඟ වැඩි කියලා ඉතින් පොඩ්ඩක් ඉතින් සද්ද නැතුව ඉන්න තමයි තියෙන්නේ. ඉතින් කොහොම හරි ඔන්න වගේ අමුතු ජෝක් එකක් තමයි මේක. ඉතින් ඒ ජෝක් එක ටිකක් ටිකක් කාගෙන ගියොත් ඒ කාගෙන යන කෙනාට ඇත්තටම මෙන්න මේ කී විදිහේ සොයා ගැනීමක් කරන්න පුළුවන්, මේ කී විදිහේ පහසුවක් ලං කරගන්න පුළුවන්. දැන් අපි අහලා දෙනවානේ ආනන්ද හාමුදුරුවෝ ගැන කතාව. ආනන්ද හාමුදුරුවෝ ගැන කතා නම් මට කියලා ඉවර කරන්න බැරි තරම් කතා තියෙනවා. ආනන්ද හාමුදුරුවන්ගේ කතා හරි කැමති මම කියන්න. ආනන්ද හාමුදුරුවන්ගේ නිකන් වයිබ්‍රේෂන් එක පොඩ්ඩක් නිකන් ළඟින් ළඟින් යන ගතියක් තියෙනවා. ඉතින් කොහොම හරි ඒ ස්වාමීන් වහන්සේ අන්න බුදුරජාණන් වහන්සේට උපස්ථාන කර කර ඉන්දියා මේ විදිහට අග්‍රස්ථාන පහක් ලැබුවා. පහක් ලැබුවාට මොකද අන්න බුදුරජාණන් වහන්සේ අපවත් වෙනකොට රහත් වෙලා තියුනේ නැහැ. ඉතින් දැන් අර ධර්ම සංගායනාවක් කරන්න කියලා දැන් කාශ්‍යප හාමුදුරුවෝ අන්න 500ක් තෙරුන් වහන්සේලා එකතු කරනකොට දැන් ආනන්ද හාමුදුරුවෝ අරගෙනත් බෑ නොගෙනත් බෑ. නොගෙන බැරි වෙන්නේ හේතුව මොකද්ද? මේ ඔක්කොම මේ සූත්‍ර ටික මතක තියාගෙන ඉන්නේ ඒ ස්වාමීන් වහන්සේ තමයි. එතකොට අපි ඔය අහන්නේ සූත්‍ර දේශනාවල ඒ ස්වාමීන් වහන්සේගේ වචන ටික තමයි ඔය මුලින් යෙදෙන්නේ. ගන්ද ඒවන් මේ සුතන් ඒකං සමයම් භගවා. මම මෙන්න මේ විදිහට අහලා තිනවා එක්තරා සමයක එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ රාජගහේ විහෙරති වේළුවනේ, මේ රජගහ නුවර වේළුවනාරාමේ වැඩ වෙසෙනවා. ඔන්න ඒ වචන ටික ඔය ආනන්ද හාමුදුරගේ වචන. එතකොට දැන් අරගෙනත් බෑ නොගෙනත් බෑ. ඊට පස්සේ ඉතින් කොහොම හරි අන්තිමට ඉතින් rahat වෙලා නැති වුණාට කමක් නැහැ, ඉතින් අරගමු කියලා තීරණයකට ගත්තා. ගත්තට මොකද අර වටපිටාව ඉඳපු හාමුදුරුවෝ ටිකක් ඇවිල්ලා කියනවා, දැන් ඔබ වහන්සේ මේ හෙට මේ සංගායනාව ඔබ වහන්සේ rahat වෙලත් නැහැ, ඉතුරු ඉන්න 499 ම rahat. ඒකෙන් දැ ඉතින් rahat නොවී ආවොත් ඉතින් නමට හඳ නැහැ කියලා යම්කිසි ඉතින් අදහසක් ඉදිරිපත් කරනවා. ඉතින් එහෙම ඉදිරිපත් කරාම ආනන්ද හාමුදුරුවෝ මොකද කරන්නේ? අනේ ඉතින් දැන් මේකත් ඇත්ත තමයි කියලා ඉතින් අමුඩ ගහගෙන ඔන්න සක්මන් කරනවා, වාඩි වෙලා ඉන්නවා. දැන් මේ නිවන් දකින්න තමයි උත්සාහය, රහත් වෙන්න තමයි උත්සාහය. ඉතින් එහෙම කරාට මොකද රහත්ුනේ නැහැ කියලා තමයි අදහස තියෙන්නේ. ඉතින් රෑ ගොඩාක් රෑ මද්දහන මේ මැද හරිය වෙනකන් අන්න ඇවිදලා 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 සක්මන් කරලා 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 අන්තිමට බැරිම තැන කල්පනා කරා, දැන් හෙට උදේ සංගායනාව. හෙට මම මේ මතකෙන් මේ ටික ඔක්කොම මේ කට්ටියට ප්‍රකාශ කරන්නත් ඕනේ. ඉතින් ඒක නිසා පොඩ්ඩක් නිදිය ගත්තොත් හොඳයි, පොඩි විවේකයක් මනසට ලබා දුන්නොත් හොඳයි කියලා. මොකද කරේ, අර අර තියුණ බර අර ගත්ත වෙහෙස පොඩ්ඩක් අතහැරලා ඇවිල්ලා ඇඳේ සැතපුණා. එතකොට සඳහන් වෙනවා අර හිටගෙන ඉන්න ඉරියව්ව වෙනස් වුණා, කකුල් දෙක පොළවෙන් ඉස්සුණා, ඔළුව කොට්ටෙට ආවේ නැහැ, ඒ අතරමැද රහත් වුණා කියලා සඳහන් වෙනවා. අර පොඩ්ඩක් අතහැරි අර කුණු කන්දල අර අර මැද බාර ගැනීම මැද අතහැරීමක් සිද්ධ කරා. අර විදිහට අල්ලගෙන මේකම දරාගෙන ඉඳී නැහැ, වෙනකොට පොඩ්ඩක් අතහැරලා බැලුවා. ඒ අතහැරලා බැලුවෝ ගමන් එතනම වැඩේ ඉවරයි. තේන්නේ විදිහ අතහැරීමක් තියෙනවා මෙතන, 아무ත විදිහ අතහැරීමක්. අර ස්වාමීන් වහන්සේට බෙල්ලට දැලිපිහක් තියාගත්තාම තමයි ඒක තේරුනේ, මම මොකක් අල්ලගෙනද මේ දඟලන්නේ, මම මේ විදියට මේ ප්‍රතිපදාවක් වඩන්න කියලා ගිහිල්ලා අන්තිමට මේ මොකද්ද මම මේ ලං කරගෙන තියෙන සැනසීම, මට ගිහි ජීවිතෙත් නෑ පැවිදි ජීවිතෙත් නෑ කියනන්න ඒ හඳුනා ගැනීම සිද්ධ කරා. ආනන්ද හාමුදුරුව බැලුවා, මම මේ සංගායනාවක් අල්ලගෙන නිදඟලන්නේ, ඒක අතෑරිය විතරයි, අන්න එතනම රහත්. ඉතින් ඔන්න වගේ අමුතු වැඩක් මේක. එතකොට අලුතෙන් ආපු කෙනෙක් උනත් අපි කියනවා පොඩ්ඩක් නිකන් ඔහේ ඉඳලා බලන්න. එහෙම කියනවට සමහරු කැමතිත් නැහැ. මම ඉතින් ආපව කියනවා මගේ මෝඩකමටද කොහෙද, ඉඳලා බැලුවාම එතනම ඔය සිහිය කියන එක තියෙනවා. ඔච්චර අමාරු නෑ, ඔච්චර සරුංගල් යවන්න ඕනේ නෑ ඕක හදා පිහිටවන්න. සමහර කෙනෙක් ඉන්නවා ස්වාමීන් වහන්සේ අපි එනවා නිස්සරණවණේට එනවා, අහම කොයි කාමරේද අපිට නවතින්න පුළුවන්, කූඩැල්ලෝ එහෙම ඉන්නවාද. ඉතින් ලොකු කතන්දරයක් ප්‍රශ්න කිරීමක් අහන. ඉතින් ඒ වෙලාවට තව කවුරු හරි අරන් ගියා නම් කටේ බ්‍රේක් නැති අනේ යා ඔක්කොම කියලා දෙනවනේ. එතකොට නිවිසැනසෙල්ලේ සද්ද නැතුව ඉන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ඇත්ත තමයි කියලා ඔන්න සමහරට එන්නත් පුළුවන්. මම නම් දැන් ඔවා කියලා කියලා මට දැන් ඔය ඥාතීන්ට කියලා දෙමාපියොන්ට කියලා කියලා එපා වෙලා මම නම් දැන් කියන්නෙත් නැහැ. අපෝ නෑ ඔවා ගුගුල් ළඟ ගන්න නැහැ කියලා නිකන් ඉන්නවා. මොකද එපා වෙනකන් කියලා දෙනවා. කිව්වට වැඩක් නැති බවත් හොඳටම තේරලා තියෙනවා. ඉතින් එන එකෙක් ආවාවේ ඒ එන එකට අපි නිකන් දෙයියොන්ට බුදුන්ට වගේ සලකනවා. මොකද ඒ මිනිස්සයා අමුතු ග්‍රහයෝගයක් සහිත වෙන්නේ. ඒ මිනිස්සයා හොයාගෙන ඇවිල්ලා මේක ලබා දෙන්න, මේ පුහුණුව මට කියලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඉතින් එයා තමයි ඇත්තටම ඥාතියෝ වෙන්නේ, එයා තමයි ඇත්තටම හිතවත්තු වෙන්නේ. එහෙම නැතුව ඔය නොයන කට්ටියගේ ඥාතිකම් අපි අහෝසි කරලා තමයි තියෙන්නේ. නොයන කට්ටියගේ හිතවත්කම් අපි අහෝසි කරලා තමයි තියෙන්නේ. මේ පුහුණුවට යම් කිසි කෙනෙක් බැස ගන්නවද, අන්න ඒ කෙනාට ඇත්තටම අපි අර විදිහේ අනුග්‍රහයක් කරනවා. ගෙදර මනුස්සෙට්ට වගේ නැත්තම් බොහොම හිතවත් කෙනෙක්ට වගේ අනුග්‍රහයක් කරනවා. මොකද නිවැරදි වැඩකට බැසගෙන තියෙන්නේ. වැඩක් ඇති වැඩකට බැසගෙන තියෙන්නේ. දැන් මෙතන ඉන්නව පිරිසක් නන්නාඳුනන පිරිසක් නෙමෙයි ඉන්නේ. දැකලත් නැහැ. එහෙම කතාව කරලා අඳුනගත්ත නැහැ. ඒ වුණාට අපිට නිකන් යම් කිසි අන්න ගෙදර පිරිසකට කතා කරනවා වගේ හිතවත්කමක් දැනෙනවා. ඒ ප්‍රතිපදාවට යොමු වෙලා තියෙනවා කියන ඒ පැහැදිලි බවක් දැනෙනවා. ඒක තුළින් අන්න මොනවා හරි ටිකක් අන්න රිසර්වේෂන් නැතුව කියලා මොන මොනවා හරි ටිකක් පැහැදිලි කරලා යන්න උත්සාහයක් ගන්නවා. එහෙම නැතුව ඔය අර විදිහේ ඥාතීන් ඒ විදිහේ මේකට බැහැපු නැති කට්ටිය කොච්චර දුරස්ථව සම්බන්ධ වෙන්න හැදුනත් අපි ගණන් ගන්නෑ. ඒ වගේ කට්ටියට කියනවා මේ ඕගොල්ලන්ට සූම් හරියන්නේ, ඕගොල්ලෝ එන්න අර පාල ඉඳලා දණ්ඩ නමස්කාර කරගෙන උඩට එන්න. අන්න එතකොට අපි හිතුනොත් ඒත් හිතුනොත් කියලා දෙන්නම් මොකද්ද මේ කරන්නේ කියලා. මොකද ඔය වැඩක් ඇති කට්ටියනේ ඕවට ඒගොල්ලන්ගේ මනස සූදානම් නැහැ. අර කොසල් රජතුමා බුදු වෙච්ච දවසක ඒක ගිහිල්ලා අහගන්න පුළුවන් වෙයි සමහර විට ඒගොල්ලන්ට. ඉතින් ඔය විදිහේ අමුතු කතන්දරයක් තමයි මේ කියාගෙන යන්නේ. ඉතින් ඒක නොතේරෙනවා වෙන්න පුළුවන්. නමුත් මේකේ යෙදිලා ඉන්න මේකේ කාලයක් පොඩක් කරලා බලන්න, ගොඩ ඉඳලා ඔය පීනන්න බෑනේ. වතුර පොඩ්ඩක් බැහැලා බලන්න. අන්න බැස්සට පස්සේ තේරෙනවා ඔය කියන තරම් මේ වතුර බයත් නැහැ. ඔච්චර ගිලෙන්නෙත් නැහැ. ඒ වෙනුවට හැහෙම් මෙහෙන් අතප්පයක් ගහලා පීන ගන්න පුළුවන්. ගොඩ ඉන්න කාට ඒක තේරෙන්නේ නැහැ නේ. ඒක නිසා අන්න පොඩක් වතුරට බහින්. නිකම් පොඩක් වාඩි වෙලා ඉඳලා බලන්න මොනවද දැනෙන්නේ කියලා. පොඩක් ඇවිදලා බලන්න මොනවද දැනෙන්නේ කියලා. අර විදිහට වර්තමාන මොහොත පොඩ්ඩක් අඳුන ගන්න පුළුවන්ද කියලා බලන්න. ආයෙ විදිහට වර්තමාන මොහොත අඳුන ගත්තොත් අන්න යාට තේරෙනවා මේ කියන දේ එච්චර අමාරු නෑ. මේ කියන දේ එච්චරම වෙහෙසක් දනවන දෙයක් නෙමෙයි. ඒ වෙනුවට සරලව මට කරගෙන යන්න පුළුවන් හැකියාවක් ශක්තියක් තියෙනවා කියන හඳුන ගැනීම කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ කෙනෙක් සමහර විට මේ ප්‍රතිපදාව පිළිබඳ අදහසකින් නොවුනත් සමහර විට පැටලිලා ඇවිල්ලා මොකක් හරි වෙන වැඩකට අමුතු ගමනක් යවෙනවා. සමහර විට එන්නේ මේ වෙන මොකක් හරි වැඩකට, තනකොළ ටිකක් උදුල්ලා යන්න, කුටියක් සුද්ධ කරලා යන්න, ඔය වගේ එන කට්ටිය ඉන්නවා. ඊට පස්සේ මේ විදිහට මේ වැඩසටහන් වලට අනුග්‍රහයක් විදිහට ඇවිල්ලා අපි සංවිධානය කරන්නම් කියලා වගේ ඒ දුරස්ත වැඩමුළු සංවිධානය කරන කට්ටිය ඉන්නවා. ඒගොල්ලන් එතකොට අපේක්ෂාව අර මේ ප්‍රතිපදාව නොවෙන්න පුළුවන්, මේ පුහුණුව නොවෙන්න පුළුවන්. නමුත් ඉතින් ඒගොල්ලොත් අර මේ ගමනේ යවෙනකොට ඉබේම ඇමිනිලා වගේ ඒකටම අහුවෙලා යවෙනවා. ගිහිල්ලා එයත් අමුතු ගමන කියවෙනවා. එයත් මේ ධර්ම ප්‍රතිපදාව යවෙනවා. එහෙම කට්ටිය අපිට ඕන තරම් දකින්න පුළුවන්. ඔය ඉතිහාස කතා තියෙනවා සමහර විට මේ නිකන් මේ හාමුදුරුවන්ට ලව් එක තියෙන්නේ, වෙනමකුත් නෙමෙයි. හාමුදුරුවන්ට පොඩි ලව් එකක් තියෙනවා. ඉතින් ඒ හින්දම නැවත නැවත එනවා, නැවත නැවත උදව්පදව් කරනවා, නැවත නැවත කටයුතු කරනවා. ඉතින් ඒ ලව් එක නිසාමද කොයිද හාමුදුරන්ට මොලේ තියෙනවා නම්, හාමුදුරන්ට පොඩ්ඩක් කල්පනාව තියෙනවා නම් අන්න ඒ ඇමිලා එන කෙනත් සමහර විට ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන්. ඒ නැවත නැවත අර විදිහට ඇවිල්ලා ඒ තුලින් ධර්මයට යොමු වෙන්න පුළුවන්. අර ආනන්ද හාමුදුරන්ගේ කතාවක් තියෙනවා. ඒකත් ආනන්ද හාමුදුරන්ගේ ඉඳන් මම කියන්න. අන්න මොකද්ද මෙන්න මේ වගේ කෙනෙක් පිළිබඳ කතාවක්. එතකොට මෙහෙණින් වහන්සේ කෙනෙක් ආනන්ද හාමුදුරුවන්ට පොඩි ලව් එකක් තමයි තියෙන්නේ. වෙනමකුත් නෙමෙයි, ප්‍රතිපදා කතා නෙමෙයි තියෙන්නේ. ආනන්ද හාමුදුරන්ට පොඩි හිතේ නිකන් කැමැත්තක් ආදරයක් තියෙනවා. ඉතින් මොකද කරන්නේ? ඉතින් අර බොරු ලෙඩක් කරගෙන ඒ වගේ කට්ටියට නිතර නිතර බොරු ලෙඩ එනවනේ. ඉතින් හරි කයෙන් හරි බොරු ලෙඩ එනවා. ඉතින් බොරු ලෙඩක් අරගෙන ඔන්න ඉතින් පණිවිඩයක් කරනවා. අනේ ස්වාමීන් වහන්ස, මම මෙහෙම බොහොම අමාරුවෙන් ඉන්නේ. මට මෙන්න මේ විදිහේ ලොකු ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒක නිසා අනේ මට අනුග්‍රහයෙන් මාව පොඩ්ඩක් ඇවිල්ලා හම්බ වෙන්න. මට මේ විදිහේ ලොකු අසනීප ගොඩාක් හැදිලා තියෙනවා කියලා. ඉතින් ඕම් පණිවිඩයක් අහම ආනන්ද හාමුදුරුවෝ යනවා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ ඒ වගේ කොන්ත්‍රාත් බාරගෙන සෑහෙන බැනුම් අහලත් තියෙනවා. මහාකාශ්‍යප හාමුදුරුව එහෙම බයිනවා සමහර වෙලාවට ආනන්ද හාමුදුරුවන්ට පුදුම බැනීමක්. මොකද මේ ගෑනුන්ගේ කොන්ත්‍රාත් බාරගෙන කියලා. ඉතින් කොහොම හරි ඉතින් මේ ස්වාමීන් වහන්සේ වඩිනවා. ගිහිල්ලා අර මේනින් වහන්සේන තැනට යනවා. ගියාට පස්සේ අර එනකොටම තේරෙනවා හැබැයි මේ වැඩේ වෙන එකක් තමයි මෙතන යන්නේ. වෙන අසනීපයක් තමයි මෙයාට තියෙන්නේ කියලා කොහම හරි ඉතින් ගිහිල්ලා වාඩි වෙලා ආමුතු විදිහේ බණක් කියනවා. අසනීප හොඳ වෙන විදිහේ බණක් කියනවා. මොකද්ද කියනවා? නැගෙනිය මේ කය ආහාරයෙන් හැදුණු දෙයක්. ආහාරයෙන්ම ප්‍රයෝජනෙට අරගෙන මෙන්න මේ ආහාරයෙන් හැදිච්ච කය අපි ප්‍රහාණය කරනවා. ඒක තමයි ප්‍රතිපදාව. නැගිනිය මේ කය ලෝභයෙන් හැදිච්ච දෙයක්. ලෝභයෙන්ම ප්‍රයෝජනෙට අරගෙන අපි මේ ප්‍රතිපදාවේදී ලෝභයෙන්ම ප්‍රහාණය කරනවා. නැගිනිය මේ කය මානෙන් හැදිච්ච දෙයක්. මානෙම ප්‍රයෝජනෙට අරගෙන මේ ප්‍රතිපදාවේදී අපි මානෙ ප්‍රහාණය කරනවා. හැබැයි නැගිනිය මෛතුණිය ගැන නම් භාග්‍යවතුන් වහන්සේ එහෙම කියලා නැහැ. මෛතුණිය ගැන නම් භාග්‍යවතුන් වහන්සේ කියලා තියෙන්නේ මෙන්න මේ පාලම බිඳ දැනීමෙන්, මේවැම් පොඩක් දුරස් වීමෙන් තමයි මේ ප්‍රතිපදාව කරන්න කියලා. මෛතුණිය නිසා මෛතුණිය ප්‍රහාණය කරන කතාවක් බුදුරජාණන් වහන්සේ කියලා නැහැ කියලා අන්න ප්‍රකාශ කරනවා. ඉතින් එහෙම කිව්වහම අන්න අර හොලේ ඩටික හොඳ වෙලා අනේ ස්වාමීන් වහන්සේ මට සමාව වෙන්න මගේ ඇතින් මේ කරපු වැරදට කියලා ඔන්න ඉතින් ඒ වරද බාර ගන්නවා. ඉතින් ඔය වගේ දේවල් තියෙනවා. ඉතින් අර භික්ෂුණීන් වහන්සේටත් ඒ මෙහෙණින් වහන්සේටත් අමුතු විදිහේ පණිවිඩයක් ගමන් කරනවා. අර විදිහේ මේ ධර්මමය පණිවිඩයක් ගමන් කරනවා. ආනන්ද හාමුදුරුවොත් එක්ක ආදරේ තමයි තියෙන්නේ. නමුත් අන්න ඒ ස්වාමීන් වහන්සේට මොලේ ප්‍රඥාව හොඳට තිබුණ නිසා, ඒ වගේම ඒ සුදුසු ආකාරයෙන් කටයුතු කරපු නිසා ඉතින් මේ මෙහෙණින් වහන්සේටත් ප්‍රයෝජනයක් ලැබෙනවා. අර විදිහේ අමුතු පාරක් විවෘත වෙනවා. ඉතින් ওই විදිහේ දේවල් තියෙන්නේ. එතකොට කොහොම හරි කමක් නැහැ, මොන හේතුවක් නිසා හරි කමක් නැහැ, මේ ගමනේ යනවනම් ඒ වටපිටාවේ ඉන්න කට්ටියගේ අනුග්‍රහයත් එක්ක ටිකෙන් ටික ඉතින් යා ගන්න පුළුවන්, ටිකෙන් ටික හොයා ගන්න පුළුවන්. ওই විදිහේ යම් යම් විදිහක මේ පරීක්ෂණයේ දිගට පවත්වන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ උත්සාහයක තමයි අපි මේ යෙදිලා ඉන්නේ. ඉතින් අපි ගොඩ දෙනෙක් හිතනවා මේ ලැබෙන සියල්ලම බාරගෙන කටයුතු කරන්න ඕනි කියලා. සමහර කට්ටිය හිතනවා බලු බෙට්ටක් දුන්නත් කල්පනා කරනවා මේකෙත් අමුතු ලස්සන කොළ දුඹුරු පාටක් වගේ තියෙනවා, මේකත් මම බාර ගන්න ඕනේ, මටනේ ලැබුණේ කියලා. එහෙම එකක් නැහැ. ඒ වෙනුවට මේ ප්‍රතිපදාව යනකොට හැම වෙලේම යම්කිසි කිරලා මැනලා බාර ගැනීමක් තියෙනවා. තියෙන ඒවා ඔක්කොම බාරගෙන හරියන්නේත් නැහැ. ඒ වෙනුවට බලන්න මේකේ නියම බාර දීලා බලන්න. මේක මට වටින දෙයක්ද නැති දෙයක්ද? වටින නැති දේවල් බාර නොගෙන ඉන්න පුළුවන්. හැම දෙයක්ම යස් සර් කියලා බාර ගන්න අවශ්‍යතාවයක් නැහැ. හැම වෙලේම බාර දීලා බලනවා. එහෙම බර දෙන්න දන්නේ නැති කට්ටිය මහා අවුලක් විපතක් හදාගෙන තමයි කෙලවර වෙන්නේ. එතකොට අනවශ්‍ය දෙයකට මහා බරක් දෙනවා. අවශ්‍ය දෙයට බර දෙන්නේ නැහැ. එතකොට අනවශ්‍ය දෙයට බර දීලා වටේ පිටේ ඉන්නේ වුණත් පටලවගෙන, වටේ පිටේ ඉන්නේ වුණත් අතරමං කරගෙන තමයි යන්නේ. බලනකොට මේ වැඩක් නැති දෙයක්. අවශ්‍ය දේ අමතක කරලා අවශ්‍ය දේ පිළිබඳ දන්නේත් නැහැ. ඒක නිසා අනිවාර්යෙන් දැනගන්න ඕනේ මම මේ මොන මොන දේවල්ද බර දිය යුතු දේවල්, මොන මොන දේවල්ද බර නොදිය යුතු දේවල්. ඒක දන්නේ නැත්නම්, ඒ වේට් එක දෙන එක දන්නේ නැත්නම් ආයි කොහො පැටලෙන දිහා හොයා ගන්න බැරි විදියට ගිහිල්ලා පැටලෙනවා. අර විදියට බොහොම සුළු කාරණා ටිකක් තියෙන අපි වැඩි බරක් දිය යුතු දේවල්. 10%ක් විතර දේවල් තමයි ඒ දේවල්. ඉතුරු 90%ම වැඩක් නැති මගුල්. එතකොට අන්නේ 10% අඳුන ගන්න බැරි නම්, ඒ 10% අඳුනගෙන කටයුතු කරන්න බැරි නම් ඒ තැනත්තට අපහසුවක්, වෙහෙසක්, පීඩාවක් මිසක් පහසුවක් නම් දියුණු වෙන්නේ නැහැ. ඉතින් කියනවා අර self care පිළිබඳ කතාවක් කියනවා. මොකද saying no is a highest form of self care. තමුන්ගේ පහසුවක් සලසන කෙනා, තමුන්ගේ යහපතක් සලසන කෙනා සුදුසු අවස්ථාවේදී බෑ කියන්න පසුබට වෙන්නේ නැහැ කියලා. අර විදියට නැහැ කියලා බෑ කියලා අතහැරලා දාන්න පසුබට වෙන්නේ නැහැ. එතකොට අපිට හිතනවා මේක නම් මහ දුෂ්ට වැඩක්, මෙහෙම මූණට මිනිස්සුන්ට බෑ කියන්න පුළුවන්ද, මෙහෙම මූණට මිනිස්සුන්ට එපා කියන්න පුළුවන්ද, එහෙම තමයි කල්පනා වෙන්නේ. නමුත් ඇත්තටම ඒ කිවීමේ අමුතු පහසුවක් තියෙනවා. මුලින් පොඩ්ඩක් පැංගිරි ගතියක් තියුණත් මම දන්නේ ඒක තුලින් අමුතු විවේකයක් පහසුවක් ලං වෙලා එනවා. එතකොට අර ඔක්කොම ආ කියලා බාරගෙන ඊට පස්සේ කියපු එවුන්ටයි කරපු එවුන්ටයි ඔක පළු යව යව බැන බැන ඉන්නව වෙනුවට අන්න මොකද වෙන්නේ? අන්න පොඩ්ඩක් බෑ කිව්වා නම් ඉවරයි, බෑ කිව්වා නම් ඉවරයි. ඒ කියනකොට අන්න ඒ වෙලාවේ පොඩි පැංගිරි ගතියක් තිබුණත් දෙගොල්ලන්ටම පහසුයි. අකමැති නිසා බෑ කිව්වා, ඒගොල්ලොත් ඒක තේරෙනවා මටත් කරගන්න විදිහක් නෑ, එතනින් ඉවරයිනේ. අපි අර නැන්ද කෙනෙක් ඉඳියා අම්මෝ පළු යවනවා වටපිටාවේ කට්ටියගේ, බොහොම කරුණාව ඒ වුණාට පළු යවනවා. ඉතින් ඔය ගෙදෙට්ට කෙනෙක් එහෙම ආවම අම්මෝ සලකලා ඉතින් ඉන්න දවල්ටත් කාලා රෑටත් කාලා යන්නේ කියලා තමයි නවත්ත ගන්න. අන්තිමට භාජන හෝදන කොට එහෙම අර අකාලා බිල ගියපු උන්ගේ පළු තමයි යන්නේ. ඉතින් උන්ට බැන බැන භාජන හෝදනවා. අමුතු විදිහේ මෛත්‍රී කරුණා තමයි ඕවා. මෛත්‍රිය ගත්තා කියන්නේම වැඩි මෛත්‍රී කරුණා ගත්තා කියන්නේම ඒකත් එක්ක අන්න ද්වේෂය ගැලපිලා එනවා. ඔය කාසිය දෙපැත්තක් තියෙනවා. ඔය අමුතුවෙන් කරුණා කරන මෛත්‍රී කරන කට්ටිය බොහොම අමාරුයි. ඔය කරන කරුණා මෛත්‍රී එක එකට එක එකට වෙන වෙනම බැනුම් අහන්න වෙනවා. ඒක නිසා ඒ වගේ කට්ටියට පොඩ්ඩක් කියන්න ඕනේ අවශ්‍ය දේ කරන්න, අනවශ්‍ය දේ නොකර නිකයින්. හැමෝටම කරුණා කරලා ඉවර කරන්න බෑ මේ ලෝකේ. සුදුසු අවස්ථාවේදී ඉල්ලීමක් ඉදිරිපත් වුණා කරා. එහෙම නැත්තම් ඉතින් නෑ, ඉවරයිනේ. ගොඩාක් වෙලාවට මේ අහක යන කුණු කන්දල් ඇදගෙන දාගෙන දඟලගෙන ඊට පස්සේ තමුන්ගේ පහසුවත් නැහැ, වෙන වටපිටාවේ ඉන්න මිනිස්සුන්ගේ පහසුවත් නැහැ. මොකද්ද ඉතුරු වෙන්නේ? අර කරපු වැඩේ ඔක්කොම අන්තිමට ගඟට කැපපු ඉනි වගේ ද්වේෂයක් විතරක් ඉතුරු වෙනවා. ඔය කාපු ටික ඔක්කොම කාලා අර බැනපු බැනිල්ල ඇහුණා නම් ඒ මේ මිනිස්සෙට ආයි කාපු එකවත් දිරවන්නේ නැහැනේ. ආපහු පැත්තපලා දෙන්නේ නැහැ. ඊට වැඩිය හොඳයි අනේ ඕන් නැහැ ඔගොල්ලෝ යන්න කියලා කෙලිම මූන්ට කිව්වනම් ඉවරයි වැඩි. බොහොම පහසුයි වැඩි. එතකොට අර අර විදිහට පළු යවනවට වැඩි ඒ ගණන් පන්ති කරා. ඉස්සර ගණන් පන්ති ඉතින් හරි මහන්සියලා උගන්නනවා, උගන්නේ හරි කරුණාවෙන් ගන්න. ඒ වුණාට අන්තිමට තමුන්ගේ ළමයින්ට වැඩි වටපිටාවෙම පාසුනොත් එහෙම පළු යවනවා, පළු යවනවා. ආයි පලාතක ඉන්න බැරි වෙන්න පළු යවනවා. බනින්න පටන් ගත්තාම දවස් ගණන් එක දිගට බනිනවා. හැම විශේෂයෙන් කරුණා කරන්නේ කියලා මුකුත් නොකර ඉඳනවා ඊට වැඩිය හොඳයි. ඒතර පාස් වෙන එකේ පාස් වෙයි බයින්න හේතුකුත් නැහැනේ. ජොන්න විදිහ අමුතු ජෝක් එකක් ඔය අමුතු ඒ මෛත්‍රී කරුණා කරන්න එන කට්ටිය ගාව තියෙනවා. ඉතින් ඒක අපිට නරකයි කියලා එකපාරට කියන්නත් බෑ. ඒගොල්ලෝ මොකද යම් කිසි විදියක පහසුවක් කෙනෙක්ට සලසනවා. නමුත් තමුන්ගේ පහසුව නැතුව ඒ සලසන පහසුවෙන් කිසිම වැඩක් නැහැ. මොකද හේතුව අන්න තමුන්ගේ පහසුව තමයි තියෙන උතුම්ම පහසුව. ඒක නෑ කියලා වෙන දෙයකට පහසුවක් සලසන්න යනවා නම් ඒක බොහොම ලාමක වැඩක් විදිහට තමයි පේන්නේ. මොකද අර ද්වේෂය විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ. අර විදියට වටපිටාවේ ඉන්න කට්ටියගේ බෙලි කපන ගානට තරහක් මත් වෙලා එනවා. ඒ වගේ වෙලාවට නෑ කියන්න පුරුදු වෙන්න, බෑ කියන්න පුරුදු වෙන්න. පොඩ්ඩක් කියන අද නම් අමාරුයි. අපි වෙන දවසක බලමු. හිත නොරිදෙන විදියට වචන ටිකක් දාලා අර බෑ කියන වචනේ කියන්න, නෑ කියන වචනේ කියන්න. පුළුවන් වෙලාවක් ආවනේ ආයි දෝතින්ම උදව් කරා ඉවරයි. ඒකත් මේ ඉල්ලලා ඉල්ලීමක් එනකන් ඉන්න ඕනේ පොඩ්ඩක්. එහෙම නැතුව මේ පැනලා ගිහිල්ලා එලෝගෙන ගිහිල්ලා උදව් කරන්න ඕනේ නැහැ. එහෙම උදව් කරන්න ගියාම අමාරු විතර ඉතුරු වෙන්නේ. ඒක නිසා අනේ සුදුසු අවස්ථාවේදී සුදුසු විදියට උදව් කරා. ඒ උදව් කළ අත පිහද ගන්න ඕනේ, අත හොද ගන්න ඕනේ. ආපහු එයා මට උදව්වක් කරයි, මේගොල්ලන්ට මම මෙහෙම කළා තියෙනවා කියලා කල්පනා කරොත් අර කරපු උදව්වේ වටිනකම නැහැ. ගොඩක් වෙලාවට අපි හිතනවා ආ මම මෙයාට මෙහෙම කරා, මෙයාත් මට මෙහෙම කරයි. ඒවනේ ওই සම්බන්ධතාවල තියෙන පහසු මේ බලාපොරොත්තු. ඒවා තුලින් ওই සම්බන්ධතාව වැඩි හරියක් ක්‍රියාත්මක වෙන්නේ. මම මේ විදිහට මෙයාට උපකාර කරා, එයාත් මට ඒ විදිහට උපකාර කරන්න ඕන. ඉතින් අපේක්ෂාවත් එක්ක ওই වැඩේ කරනවා කියන්නේ මෙතන තියෙන වටිනකම ගිලිහිලා ඉවරයි. එහෙම නැතුව අන්න ලද අවස්ථාවේදී ඒ අවශ්‍යතාවයක් තියෙන මනුස්සයට උදව් කරා. ආපහු උදව් කරේ කාටද කියලා දන්නේ නැහැ. ඌගෙන් අපේක්ෂාවකුත් නැහැ. අත පිහදගෙන යනවා. සෝදාගත් අත්තත්තේවේ කියලා අන්න අර මේ ධර්මයේ සාක්ෂාත් කරගෙන යන කෙනෙක්ගේ ගුණයක් විදිහට ඕක පේනවා. එතකොට ඒ සෝදාගත් අත්තත්ති තැනත්තා ආයි අරක පිළිබඳ අපේක්ෂාවක් නැහැ. දීපු එක පිළිබඳ අපේක්ෂාවක් නැහැ. මේ ඉඟන් ඇවිල්ලා මට දවසක මොන හරි දෙයි කියලා අපේක්ෂාවක් නැහැ. මගේ බර්ත්ඩේ එකටත් මොන හරි තෑගයක් දෙන්න අහලා දෙයි කියලා අපේක්ෂාවක් නැහැ. ඒ සුදුසු අවස්ථාවේදී කිරීම තුලින් තමයි ඒක එන්නේ. එහෙම නැතුව පැනලා ගිහිල්ලා දුන්නාම ඉතින් අනිවාර්ය අපේක්ෂාවක් තියෙනවා තමයි. එතකොට ඒ වගේ කෙනෙක්ට අපි හිතමු කරදරයකදී අපහසුතාවයකටපත් වෙද්දී අර දන්න පිරිස උදව් කරන්න නාවත් කොහෙන්ද නන්නා අඳුනන මිනිස්සෙක් ඇවිල්ලා ආ ඔයාට මේ විදිහ අවශ්‍යතාවයක් තියෙනව නේද? ආ මෙන්න කියලා දීලා යනවා. බලනකොට මේ නොදන්න මිනිස්සෙක් කවදාවත් දැකපු නැති මිනිස්සෙක් කොහොමද ඒක ගැළපිලා එන්නේ? අන්න අර සෝදාගත් අත්‍යත්තේ වේ. තමුන් දුන්නා දීපුව ගැන අපේක්ෂාවක් නැහැ. ඒ වගේම අවශ්‍ය විටදී තමුන්ට ඇවිල්ලා ලැබෙනවා. ඒ ලැබෙන එක වළක්වන්නත් බෑයි. නන්නා දුන්නන මිනිස්සෙක් හිතා ගන්න බැරි මිනිස්සෙක් ඇවිල්ලා අවශ්‍යතාවය සම්පූර්ණ කරලා යනවා. මොකද අර සුදුසු අවස්ථාවේදී සුදුසු විදිහට කටයුතු කරපු එකේ ආනිසංශය තමයි එතන තියෙන්නේ. සෝදාගත් අත්‍යත්තේ වේ. ඉතින් ඔන්න විදිහේ කතන්දරයක් මම දන්නේ නැහැ මම ඉතින් කියාගෙන ගිය විදිහට තේරුණාද තව ටිකක් පැටළුණාද කියලා. නමුත් ඉතින් පැටලි පැටලි හරි නැවත නැවත අහනකොට ටිකෙන් ටික තේරෙන්න පුළුවන් වෙයි. ඉතින් ඒක නිසා අපි පොඩ්ඩක් මතක් කරගමු ඉතින් මෙන්න මේ විදිහේ දේවල් ටිකක් තියෙනවා. මේ විදිහේ ඒපාවීමක් තියෙනවා. ඒපාවීම තුලින් අතහැරලා දාලා ගියොත් ඔය කියන ආකාරයේ පහසුවක් සැනසීමක් ලං කරගන්න බෑ. එපා වෙන අවස්ථාව ඇත්තටම වැඩේ වැරදිලාට වැඩිය හරි ගිහිල්ලා තියෙනවා. ඒ හරියාම නිවැරදි විදිහට බලන්න ඕනේ. සිහිය පිහිටවන්න බෑ කියලා හිතෙන අවස්ථාවල, හිත ඔක්කොම ඇවිස්සලා එනවා කියන අවස්ථාවල වැරදිලාට වැඩිය හරි ගිහිල්ලා තියෙනවා. ඒ හරියාම නිවැරදි බැල්මෙන් බලන්න ඕනේ. ඉතින් මේ විදිහේ බැල්මක් තමයි ඇති කරගන්න තියෙන්නේ. ඒ විදිහේ මැද අතහැරීමක් ඇති කරගත්තොත් තේරෙනවා මේ මම ළඟම තියාගෙන මෙච්චර දවසක් මම වෙලා තියෙන්නේ මේ සිහිය කියන එක මගේ ළඟම තිවිලා තියෙනවා. මේ හිතේ විවේකය කියන එක, පහසුව කියන එක මගේ ළඟම තිවිලා තියෙනවා. ඒක මම මෙච්චර කල් නොදකපු එකයි ප්‍රශ්නේ. මේ වැරදි දේවල් වලට ඔව් කියපු එකයි, බාරගත් එකයි මගේ තියෙන ගැටලුව කියලා අන්න ඒ විදිහේ විවේකයක් මතු කරගන්න පුළුවන්. ඉතින් එවැනි විවේකයක් සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. මම හිතන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අදත් බොහොම වටින ධර්ම දේශනයක් අපි හැම දෙනාටම ඉදිරිපත් කරා. පැවිදිවි සිට ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ පැවිද්ද ගැන කලකිරිලා ජීවිතේ නැති කර ගැනීමේ ප්‍රයත්නයක යෙදී සිටි ආකාරයත්, ණයක ලවා දෂ්ට කර ගැනීමෙන්, දැඩිපියකින් මෙල්ල කපා ගැනීමෙන් තමන්ගේ ජීවිතය නැති කර ගැනීමේ අරමුණක යෙදිලා හිටපු ඒ ස්වාමීන් වහන්සේ අවසානයේ ඒ මේ මැද අතහැරීම තුලින් කොහොමද නිවීමකට පත් වුණේ කියන එක තමයි මාතෘකාවට ගත්ත ස්වාමීන් වහන්ස. ඒ මාතෘක කරගත්ත ගාථාවේ සිංහල තේරුම ගත්තොත් එහෙම යමෙක් කුසීතව හීන වීර්ය ඇතිව අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ ජීවිතේ වටිනාකමක් නැති නමුත් ධර්මානුකූලව ප්‍රතිපදාවක යෙදෙන කෙනෙක් ඒ ආකාරයෙන් ගෙවන එක දවස වඩා උතුම් කියන කාරණේ තමයි පැහැදිලි වෙන්නේ. මේ අපි යෙදෙන ප්‍රතිපදාවෙත් අතීත අනාගත යන අන්ත දෙක දැනගෙන ඒ අන්ත දෙකෙන් ඉවත් වෙලා මැදට නොඇලීමේ ප්‍රතිපදාවක් අපි සුභව ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරා විස්තරාත්මකව. ඒ වගේම තණ්හාව නැමැති මෙහුම් කාර්යය මේ අතීත අනාගත පොන්දෙක එකට අමුණලා ගැට දානවා. නමුත් මේ අපි කරගෙන යන ප්‍රතිපදාවේ ඉදිරියට කරගෙන යනකොට ඒ ගැටේ දිහාගෙන අතීත අනාගත කියන පොන්දෙකින් යුක්ත වෙලා මැදට ඇවිල්ලා ඒ මැදත් අත අරින්න අපිට අවස්ථාව ලැබෙන බව ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. අතීතය සහ අනාගතය අත්හැරීලා වර්තමානයට පැමිණෙන කොට එතන වෙහෙසක් ඇති වෙන්න පුළුවන් බවත්, ඒ මතුවන වෙහෙසට ඉවත් වෙන්න දීම තුළින් ඉවත් වීම පසු අපිට සහනයක් ලැබෙන බව ස්වාමීන් වහන්සේ දේශනා කළා. වගේම අවශ්‍ය මොහොතකදී අවශ්‍ය දේ කිරීමත් තමන්ට අපහසු දෙයක් වෙනවා නම් ඒ ප්‍රතික්ෂේප කිරීමේ වැදගත්කමත් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. තමන්ගේ පහසු සලස ගන්න කෙනෙක් අවශ්‍ය මොහොතකදී ඒ අන් අයට නෑ බෑ කියන්න පුළුවන්කමක් කරගන්නවා කියලා ස්වාමීන් වහන්සේ දේශනා කළා. ඒ වගේම අවසානයේ වශයෙන් කිව්ව හිතේ මේ හිතේ තියෙන විවේකී හිතේ විවේකයේ කියන එක අපි ගාව හැමදාම තියෙනවා. අපි ඒක නිවැරදිව දැකලා නැහැ. ඒක නිවැරදිව දකින්නේ පරමාර්ථයෙන් යුත් මේ ප්‍රතිපදාව වැඩිම තුලින් අපට එතනට ළඟා වෙන්න පුළුවන් කියලා ස්වාමීන් වහන්සේ පැහැදිලිව විස්තරාත්මකව අපිට කියලා දුන්නා. බොහොමත්ම පින් ගෞරව ස්වාමීන් වහන්සේ පැහැදිලි කිරීමට. අපේ වැඩසටහන ඊළඟ අදියර විදිහට තියෙන්නේ අපි ආධුනික පිරිසට ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් සකස් කරන ලද උපදෙස් පත්‍රිකාව මතක් කරන එක. මම ඒක ෂෙයා කරලා කරන්නම්. මම හැමදාමත් මතක් කරනවා වගේම ගෞරවනීය ස්වාමීන් වහන්සේ හැමදාමත් මතක් කරන්නේ මේ සත්‍යමත් බව කියන එක කිසිම ජාතියකට ආගමකට දේශ සීමාවකට කියන මේ අපි මිනිස්සු විදියට අපි හදාගෙන තියෙන කිසිම වෙනස් කිරීමකට වර්ග කිරීමකට සීමා කිරීමකට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක අපි මිනිස්සු වෙලා ඉපදුණා අපි හැම දෙනාටම ලැබෙච්ච මූලික මානව හිමිකමක් විදියට සලකන්න පුළුවන්. ඕනම තැනක මරණ මංචකේ ඉන්න කෙනෙක් වුණත් මේ සත්‍ය වඩපු කෙනෙක්ට ඒ සත්‍ය දකින්න පුළුවන්. ඒක අවශ්‍ය වෙන එකම දේ තමන්ට මේක කළ යුතුයි කියන හැකි සංඥාව සහ හැකි සංඥාව ඇති කරගෙන ඒක පුහුණු කිරීමම විතරමයි මෙතන තියෙන්නේ. ඒකට කිසිම බාධාවක් කිසිම මනුෂ්‍යෙක්ට නෑ. ඒ හැකි සංඥාව තියෙන ඕනම කෙනෙක්ට ඕනම අවස්ථාවක මේ කාරණයට මුලිකත්වය දීලා සත්‍ය වඩන්න පුළුවන්. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ වැඩසටහන සම්බන්ධ වෙන්නේ එහෙම හැකි සංඥාවක් ඇති කරගත්ත පිරිසක් කියලා. ඉතින් ඒක නිසා අපි හැමදාමත් මතක් කරනවා වගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ හැමදාමත් මතක් කරනවා වගේ නිතිපතා මේ සත්‍යමත් බව වැඩිීමේ යෙදෙන්න කියලා හැමදෙනාටම මතක් කර සිටිනවා. ඒ වගේම අද අලුතෙන් සම්බන්ධ වෙන කෙනෙක්ට හරි එහෙම නැත්නම් මූලික උපදෙස් අලුත් කරගන්න කැමති ඉන්න කෙනෙක්ට හරි මතක් කරන්නයි මේක අපි හැමදාම ඉදිරිපත් කරන්නේ. සත්‍යමත් බව වැඩිම සම්බන්ධයෙන් මූලික උපදෙස් එකතු කරලා නිසන්න වණයෙන් නිෂ්පාදනය කළ තියෙන වීඩියෝ ගණනාවක්. ඒ අතරින් වීඩියෝස් දෙකක් සත්‍යමත් පැවැදීමේ වීඩියෝවක් සහ සත්‍යමත් ඉඳ ගැනීම වීඩියෝවක් මම සඳහන් කරලා තියෙනවා. ඒ මූලික උපදෙස් ගන්න ඕන කෙනෙක්ට මතක් කරගන්න ඕන කෙනෙක්ට ඒ වීඩියෝස් වලට ලේතරතුර ලබා ගන්න පුළුවන්. ඒ තොරතුරු ලබා ගත්තට පස්සේ කරන්න තියෙන වැදගත්ම දේ තමයි දිනපතා පුළුවන් තරම් වෙලාවක් මේ පුහුණුව වෙනුවෙන් යොදන එක. පුහුණුවම තමයි මෙතන වැදගත්කම තියෙන්නේ. දිනපතා විනාඩි අඩු ගානේ විනාඩි 20ක්වත් සතිමත් පැවැදීමට විනාඩි 20ක් සතිමත් ඉඳ ගැනීමට යොදාන උත්සාහ කරන්න. එහෙම කරලා පැය දෙකක විතර කාලයක් එක දිගට මේ පුහුණුව යෙදුනට පස්සේ ඔබට දැනෙන අත්දැකීම් වාර්තාවකට ගන්න පුළුවන්. සතිය පැවිදිනකොට කොහොමද දෙපා වලට දැන් සතිමත් ඉඳගෙන ඉන්නකොට කොහොමද හුස්ම දැනුණාද නැත්නම් උදරේ පිම්බීම හැකිලිම දැනුණාද නැත්නම් ඉරියව්ව දැනුණාද මේ ආකාරයෙන් Tamanට දැනෙන තොරතුරු වාර්තාවකට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වාර්තාවකට ඉදිරිපත් කරලා එකතු කරලා ඒ වාර්තාව අප වෙත ඉදිරිපත් කළ යුතු Google Form එක සහ ඊමේල් එක අපි සඳහන් කරලා තියෙනවා. ඒවා අදාළ උපයෝගී කරගෙන අපිට ඒ වාර්තා යොමු කරන්න පුළුවන්. අපි මේ හැම විටදම මේ වෙලාවට මේ වැඩසටහන් කරගෙන යනවා. ඒ විදිහට ලැබෙන වාර්තා ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරලා ඒ අදාළ පුද්ගලයන්ගේ සතුටුමත් බව තවදුරටත් වැඩි කරගන්න අවශ්‍ය තොරතුරු උපදෙස් ලබා ගන්න පුළුවන්. තමන් ඔබ විසින් වාර්තා ඉදිරිපත් කළත් නැතත් සතිපතා වැඩසටහන් සම්බන්ධ වෙන්න කියලා මතක් කර සිටිනවා. එතකොට අනිත් අයට දෙන උපදෙස් නමුත් අපිට සමහර වෙලාවකට තමන්ගේ සතුටුමත් බව වැඩි දියුණු කර ගැනීම සඳහා අපිට යොදා ගන්න පුළුවන්. ඒ වගේම සතුටුමත් බව වැඩි කර දියුණු කර ගැනීම සඳහා ස්වාමින් වහන්සේ අපිට සතිපතා පවත්වන අනුශාසනාව ධර්මදේශනාව ආශ්‍රයෙන් අපි සතුටුමත් බව වැඩි වර්ධනය කර ගන්න පුළුවන්. ඒක නිසා මේ වැඩසටහන හැම ඉරිදම සම්බන්ධ වෙනවා වගේම දිනපතා තම තමන්ගේ සතුටුමත් බව වැඩි දියුණු කර ගැනීම පුහුණු වැඩි ගැනීම අවශ්‍යතාවයත් මම මතක් කර සිටින හැම දිනාටම. ඒ වගේම අපි ගිය සතියෙත් මතක් කරා, ඊට කලින් සතියෙත් මතක් කරා, තම තමන්ගේ මේ සතිමත් බව පුහුණු කරනවා වගේම ඒ අපිට තම තමන්ට ඒ සත්මත් බව ලැබෙන අත්දැකීම් බෙදා හදා ගැනීමත් අතිශය වැදගත් මේ ගමන ඉස්සරහට යනකොට. මේ වැඩසටහන අපි මූලික වශයෙන්ම අවධානය යොමු කරන්නේ ආධුනික පිරිසට. අපිට ඒ වුණත් මේ සතිපත් බව වඩනකොට අපිට ආධුනික ප්‍රවීණ කියලා වෙන් කරන්න අපිට ඉරක් ගන්න බැහැ. ඒක නිසා මේ හැම කෙනෙක්ම සම්බන්ධ වෙනවා මේ වැඩසටහනට. ඒකට අපි බොහොම කාරුණිකව ඉල්ල සිටිනවා. ආධුනිකව මේ මෑතකදී මේක සතිමත් බව වඩන්න උත්සාහ කරන පිරිසක් ඉන්නවා නම් ඔගොල්ලන්ගේ අත්දැකීම් කරුණාවෙන් ඉදිරිපත් කරන්න. මොකද ඒ අත්දැකීම් ඉදිරිපත් කළ ඒවට සුදුසු උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍යයි මේ මාර්ගය යනකොට. ඒක නිසා අනිත් අයට තියෙන අත්දැකීම් වලට වඩා මගේ අත්දැකීම් වෙනස් නැත්නම් මට දැනෙන විදි වෙනස් කියලා එහෙම වෙනසක් හිතන්න නැතුව හැම දිනාට මම ආරාධනා කරනවා මේ වාර්තාලියල ඉදිරිපත් කරන්න. නැත්නම් වාර්තා ලිඛිත වාර්තාවලින් පස්සේ අපිට වාචික ප්‍රශ්න ඉදිරිපත් කරන අවස්ථාවකදී තම තමන්ගේ ඒ අත්දැකීම් ගැටලු සම්බන්ධයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් උපදෙස් ලබා ගන්න කියලා හැම දිනාටම කාරුණිකව මතක් කරනවා. ඒ අපි ඒ කොටස අවසానයි. ඊට පස්සේ තියෙන දැන් අපිට ළඟාවලා තියෙන්නේ අද දවසේ අපිට ලැබලා තියෙන වාර්තා ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කිරීම සඳහායි. නදීප්ට මම ආරාධනා කරනවා ප්‍රශ්නෝත්තර වාර්ය නිවන නදීප්.
බොහොම තුතින් රාජිකා. අවසරයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි
ස්වාමීන් වහන්ස. අද දිනේත් අපිට වාර්තා තුනක් ලැබී තිබෙනවා. එයින් පළමුව මම වියානාදුගේ වාර්තාව ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා සිටිනවා. අපිට පේන්ටිං එකකුත් තියලා තිනවා ස්වාමීන් වහන්ස, මම ඒක ෂෙයා කරගන්නම්.
හොඳයි නදීප්, අපි ඉදිරියට යන්න.
එහෙමයි සර්.
මේ ගුත්ත ස්වාමීන් වහන්සේ සම්බන්ධලා ඉන්නවා. මම හිතන්නේ මේ සාගර හාමුදුරුවෝ නම් හොයාගන්න නැද්ද කොහෙද අද? අපි ඉදිරියට යන්න.
එහෙමයි ගුත්ත ස්වාමීන් වහන්සේවත් අපි ගෞරවනීය කාර්පූරකෝ පිළිගන්නවා ධර්ම සභාවට. ෆස්ට් the first report we received from Viyanadhuwa. She also sent us a nice painting as well, Swami Nohansa. Let me read out her report first. Testing my patience. I got to know about my Christmas gift beforehand. I promised my mummy that I will wait until December 1st to open it. I tried hard. I really wanted to open it right away, but I was practicing patience. My first day was successful. Next day, I talked about my gift at school. I came home and wanted to open it so badly. My mom said, just keep observing my feelings and they will disappear. I tried, but it didn't work. I cried a lot. Then my mom said, "One ekak karaganna." I opened my gift. I failed the test, I guess. My mom said, let's try a bit more next time. That's the end of the report, the sign answer.
Okay, testing your patience. So for yes. This one, I'm blaming your mother because you are only like 6 years old. You shouldn't get presents before the day, beforehand. You should have received it on the right day, on the right occasion, because when it comes to 6 years old, it is difficult to practice patience with these things, especially when you go to school and talk about these things, then it is really difficult. There are some YouTube videos now testing patience of kids with candy. So the parents, they leave some candy on the table and leave kids there alone, saying, don't eat till I return. And there is some device recording this incident. So the kid is waiting. And after a few seconds, they can't hold it anymore. So some kids, they see whether the parents are watching. And they sneak few. Some kids, they are screaming, "Mother, I am not still eating. I am not eating. I am waiting for you," screaming again and again because they want to have the candy fast. So those are things that we see on YouTube as well. So some kids, they stay, somehow practice patience and wait till the right moment. Most of them, they just fail the test. So Viana, in that sense, failed it. But it's my understanding is that it's an unfair test. You're only 6 years old. So when you receive a present, the next thing is to open it. See what is inside. So patience, not sure at this age you can practice that much. But with time, of course, we can develop that quality. With time, we can practice restricting ourselves. And if you don't have that restriction quality in you, then you would face difficulties in your life, especially with food and stuff. In this new age, if you have no restriction towards the food that you eat, you will end up sick. Maybe by 30 or 40 years, you will end up sick and you will have so many diseases because the food eating habits are so unhealthy these days. So when you grow old, you have to practice this more and more. Maybe that was the test that your mother was giving. We will wait and see next year, no? Nadeep, what do you think? What do you think about the test?
Yes, sir, that's a really good advice, especially when it's come to, you know, dealing with the kids and the gifts.
So there are some videos you can check that
patients yeah, can... Yeah, I think so. Even during the Satipasala session, we shared one video about, you know, kids' patience. Exactly what Swaminathan said was true.
So even when we do...
The Kalpani has sent us a message saying that I didn't show it to her, Swami Nuhansa. It was hidden and she found it out, apparently. Viana found it.
So that's the skill usually kids are developing, you know? If you know there's something in your house and if you have that idea, then you are searching. I remember when I was little, I'm searching everywhere. When my mother is not home, I'm searching till I find it. I am not satisfied. So after a few hours of work, of course, you can find anything. And that's the skill I want to develop at that time. And that's a very valuable skill. So in that sense, Viana passed. You were able to search without your mother knowing it. And you were able to find that gift. So next time also ask your mother to bring something home and hide it somewhere. At least it should be something valuable, otherwise no point, no. Hide it somewhere and try and see whether you can find it. So that game I have played very much in my early years. And there are no secrets in my household. I know everything. This is here, that is there. When I need, I take and I put it back exactly the same arrangement. So there is no trouble, not knowing, no change. I can use. So that type of skill is very valuable, much more beneficial than patience in this new age.
They are very smart as well, so I'm not. Devano Arthava ki evita avasarai, Swaminathan. Api Gupta Swaminathan se sambandhula inoan, Swaminathan, mata peni nang nae.
Peni vidi annae ni kohomada peni?
නෑ
මමත් මෙතන ඉන්නවා මගේ ළඟ වාතේ ඉන්නවා නදීප්ට නිකන් මම 이르දියක් අපහලලා අලි කියලා අපි බැලුවා මො නැත්තම් මේ ඔඩියෝ එකෙන් පේන්නේ කොහොමද කියලා අය සමහර කට්ටිය ඉන්නවනේ වැරදිලා වීඩියෝ ඔන් වෙන කට්ටිය එහෙමත් වෙලා නෑ අපිට නම් එතකොට ඒ වෙලාවට වීඩියෝ එක ඕෆ් කරන්න පුළුවන් බටන් එකක් තියෙනවා මෙතන අර වීඩියෝ කියන බටන් එක එබුවාම වීඩියෝ ඕෆ් වෙනවා පුටුවෙන් එළියට පයින්න හොඳ නෑ
අද සවිනවා සර් ධර්ම දේශනා පටන් ගත්ත වෙලේ ඉඳන් මම හිනාරේ හිටියද සාරණාතේක දිගටම ගෙනියනවා. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ, තමටහන් වාර්තාව. සක්මන් භාවනාව. සක්මන සඳහා ටයිල් පොළොව මත ඇතිරිල්ලක් භාවිතා කළමි. පළමුව වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් සක්මන කර පසුව ඔසවනවා, ගෙන යනවා, තබනවා වශයෙන් මෙනෙහි කළමි. පළමුව සක්මන මුල සිට ගනිමින් මුළු ශරීරය වෙත අවධානය යොමු කර පාදවලට අවධානය යොමු කළමි. බර සීතල සිනිඳු තද ගති යටිපතුල් වලට දැනුනි. දකුණු පාදයේ ඔසවන විට සන්ධි වලින් නැමෙන අයුරුත් බර ගතියක් දැනුනි. පාදයේ ගෙන යන විට බර චලන වාතයේ සිසිලස වැඩි ගෙන යන අයුරුත් දැනුනි. පාදයේ තබන විට විලුඹ සිට මහබට ඇඟිල්ල දක්වා තෙරපීම ඉදිරියට ගමන් කළ බව දැනුනි. අනිකුත් ඇඟිලි වලට තෙරපුම දැනුනේ සුළු වශයෙනි. සීතල මෘදු ගති දැනුනි. වම් පාදයේ ඔසවන විට යටිපතුලේ ඉදිරිපස තෙරපුම ගමන් කර සුලඟිල්ලේ සිට මහපට ඇඟිල්ල දක්වා තෙරපුම ගමන් කළේය. සීතල මෘදු ගති දැනුනි. සක්මනේ අවසානයේදී පැමිණ නතර වුනේමි. උස්ම වැටුණා. පාදවලට බර සමව දැනුණා. හැරෙන විට දකුණු පාදයේ ඔසවන විට බර සන්ධි නැමෙන අයුරු දැනුනි. තබන විට පළමුව යටිපතුලේ ඉදිරිපස කොටසේ සිට විලුඹ දක්වා තෙරපුම ගමන් කළ අතර සීතල තද ගති දැනුනි. වම් පාදයේ ඔසවා බිම තබන විට යටිපතුලේ මැද කොටසේ සිට තෙරපුම විලුඹටත් ඇඟිලිවලටත් ගමන් කරන බව වැටහුණි. ආරම්භයේදී පියවර 30ක් පමණ සතියෙන් යාමට හැකි විය. සක්මන් කරන අතර සිතුවිලි වලටත් ශබ්ද වලටත් සිත ගමන් කළ අතර ඉක්මනින් නැවත යටිපතුල වෙත හිත යොමු විය. සක්මන් කරන අතර ක්‍රමයෙන් නිදිබර ගතිය වැඩිවන බවත් හිත තැන්පත් වන බවත් දැනුනි. නැවත සිත සිතුවිලි වලට යන විට නිදිමත නැතිවන බවත් දැනුනි. මෙය කීප විටක් සිදුවිය. සක්මන කරන අතරතුර හිස මුදුනේ සිට ක්‍රමයෙන් පහළට උණුසුම් වන අයුරු සහ දහදිය දමන අයුරු දැනුනි. එය දැනුනේ ශරීරයේ උඩු කොටසට පමණි. හිත තැන්පත්ව තිබුණි. නැවත සිත පාදවලට යොමු කර සක්මන් කරගෙන ගිය අතර උණුසුම පහව යන තෙක්ම උණුසුමට සහ පාදවලට සිත ගමන් කරන්නට විය. පසුව සක්මන් කරන අතරතුර හිස සිසිල් වන බවත් මෙන්ම පාදයේ වේදනාවක් දැනෙන්නට විය. සිතේ අකමැත්තක් ඇති විය. සක්මන් භාවනාව නිමා කළෙමි. කාලය විනාඩි 50යි. වාර්තාව අවසන්. ස්වාමීන් වහන්සේ
හොඳයි. තෙරුවන් සරණයි හැම දිනාටම. මේ වාර්තාවේ ගොඩාක් විස්තර තියෙන, සක්මන දැනිච්ච දේවල් ගොඩාක් විස්තර තියෙන එක හොඳයි. ඒ වගේම වම දකුණ අතර වෙනස අඳුරගෙන තියෙනවා. සක්මන් පොළව වදිනකොට කොතන ඉඳලා කොතෙන්ටද වදින ගොඩාක් විස්තර දැනගෙන තියෙනවනේ. ගොඩක් විස්තර තියෙන නිසා ගොඩක් හොඳයි. ඒ අතරින් මට හිතෙනවා තව මේක තව ඉස්සරහට කරගෙන යන්න නම් දැන් මෙහෙම කරගෙන යනකොට එක දිගටම මේක හිත පිට යනවා කියන එකක් දැනලා තියෙනවනේ. සිතුවිලි වලට පිට යන බවත් හොඳට අඳුරගෙන තියෙනවා. ඒ කියන්නේ වෙන දේවල්ට, සද්ද වලට නෙවෙයි, වේදනා වලට නෙවෙයි, එහෙම නැතුව මගේ පිට හිත පිට යන්නේ සිතුවිලි වලට කියන එක අඳුරගත්ත එකත් හොඳයි. එහෙම වුණාම බලන්න සිතුවිලි වලට යන්න ඉස්සෙල්ලා දැන් මේක හොඳට සක්මන දැනි දැනි ඉඳලානේ යන්නේ. යන්න ඉස්සෙල්ලා හිතේ මොකක් හරි අකමැත්තක් වගේ දැනෙනවද, දැන් මේක දැනෙන එකේ මොකක් හරි වෙනසක් වෙලාද හිතුවිලි වලට පණින්නේ, එහෙම නැත්නම් එකපාරට පණිනවද කියන එක බලන්න. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ දැනෙන එකට, යටිපතුලේ දැනෙන එකට මොකක් හරි හිතේ අකමැත්තක් බවක් හරි කම්මැලි බවක් හරි ඇති වෙලාද මේක හිත එළියට පණින්නේ, එහෙම නැත්නම් නිකම්ම මේක පණිනවද කියන අර හිතේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. මේ යන එක අඳුරා ගන්න එක අතරදී ඒක අඩු වෙලා හිත එළියට පනින්න ඉස්සෙල්ලා වෙන දේ ගැන අවධානයෙන් ඉන්න. එතකොට පුළුවන් මේ හිතේ ස්වභාවය ගැන තව ටිකක් තේරුම් ගන්න. ඒ වගේම දැන් සිතුවිලි වලට ගියාට පස්සේ ආයෙත් ආවා කියලා කියනවනේ. ආයෙත් ආවට පස්සේ කොහොමද දන්නේ මේ ආයෙත් මම මේ යටිපතුලට හිත යොමු කරා කියන දැනගන්නේ මොන දැනගත්තු විදි තියෙන බල අයිත් යටිපතුල දැනෙන කොහොමද, වම දැනෙන කොහොමද, දකුණ දැනෙන කොහොමද කියලා අර හිත එළියට ගිහිල්ලා ආවට පස්සේ දැනෙච්ච දෙකත් දෙයත් රිපෝර්ට් කරන්න පුළුවන් නම් ඒකත් හොඳයි. ඒ දෙක තමයි වැඩියෙන්ම කියන්න ඕනේ. ඒ වගේම ඊළාට අන්තිමටම කියනවා මේ ටිකක් නිදිමත ගති එහෙම ඇවිල්ලා මේ එපා වෙලා එළිය නැවැත්තුණා කියලා. අන්නේ නැවතින වෙලාව තමයි මෙතන තියෙන හොඳටම වටිනම වෙලාව. ඒ වෙලාවේදී බලන්න මේ අකමැත්ත තියෙද්දිත් තව විනාඩියක් දෙකක් හරි මට සක්මන් කරන්න පුළුවන්ද කියලා. දැන් අපි ඕනම දෙයක් කරන්න ගියාම ටික වෙලාවක් යනකොට අර මුලෙන් තිබුණ ඒ ගැන උනන්දුව ටික ටික අඩු වෙලා යනවා. අඩු වෙලා ගියාට පස්සේ උනන්දුව නැති වුණහමත් ඒක කරන්න පුළුවන් නම් ඒ වෙලාවේ අපේ හිතේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. උනන්දුව අඩු වෙනොත් උනන්දුව වැඩි වෙලාවේදී කරන විදියයි උනන්දුව අඩු වෙලාවේදී කරන විදියයි යනවා. අපේ හිතේ ස්වභාවය ඒකත් එක්ක තරහ ගන්නවද, එහෙම නැත්නම් මේක උනන්දුව නැති වුණත් අපිට කරගෙන යන්න පුළුවන්ද, මේ ප්‍රතිපදාව අපි අතාරින්න කොයි වෙලාවද කියලා තේරුම් ගන්න පුළුවන්. මේ අර උනන්දුව නැත්තරම නැති වෙලා එපාම වුණාට පස්සෙත් තව විනාඩිය දෙකක් හරි මං කරනවා කියලා මේ තව ඉස්සරහට ටිකක් කරන්න බලන්න. එතකොට මේ මේක හොඳ මීට වඩා තමන්ගේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මේ සක්මණ ඉවරුණාට පස්සේ නිකම්ම නැගිටලා අතාරින්න නැතුව මේකෙන් පස්සේ පරයන්කයට ගියාන මේ තැන්පත් වෙච්ච හිතෙන් තව මීට වඩා වැඩි ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඊට පස්සේ මේ හොඳට තැන්පත් වෙලානේ තියෙන හිත. ඒකෙන් ඉඳගෙන පරයන්කයක් කරගත්තනම් ඒ අර උපයගත්තු දෙයින් තව වැඩි ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒක තමයි කියන්න
තියෙනවා. ස්වාමීන් වහන්ස, මීළඟ වාර්තාව තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. පරයන්ක භාවනාව. භාවනා ආසනයේ මත හිඳ දැස් පියාගතිමි. හුස්ම දැනෙන්නේ සියුම් ස්වභාවයකිනි. සිතේ සිතුවිලි පැන නගුණා. ඒවා කෙරෙහි කිසි විශේෂයක් නොසිතේ. හුස්ම නිරීක්ෂණය කිරීමක් සිදු නොවේ. නමුත් හුස්ම ගන්න බව වරින් වර දැනේ. ශබ්ද බාධාවක් නොවේ. නින්දක සිටින බඳුය. භාවනාවෙන් පැයක් පමණ ගත වූ විට දැඩි නිදිමත ගතියක් දැනි භාවනාවෙන් අවදි වෙමි. දැස් විවර කළ පසු නිදිමත ගතියක් නොමැති බව අත්දකිමි. එදිනදා අත්දැකීම්. එදිනදා කටයුතු කිරීමේදී වරින් වර අලුත් බවක් දැනේ. ඒ කාර්යයන් කිරීමෙන් අනතුරුව ඒ තැන අලුත් බවකි. එදිනදා කටයුතු වල වෙහෙස අඩුය. ආහාර ගැනීමේදී රස නීරස සහ කැමැති අකමැති ආහාරවල වෙනස අඩු වී ගොසිනි. නමුත් පුරුද්ද සහ ඇබ්බැහි පවතී. ඒවා පුරුද්දට සිදුවෙන බවට අවබෝධය ඇත. නමුත් ඒවා සිදුවීම වැළැක්වීම නොහැකි බව අත්දකිමි. ඔබ වහන්සේගේ අදහස් ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. වාර්තාව අවසන්. ස්වාමීන්
වහන්සේ, මේ රිපෝට් එකේ නම් දැන් පරයන්කේදී කියන්න තරම් විශේෂ දෙයක් නෑ. මොකද බාධාවක් නැතුව කරගෙන යන්න පුළුවන් කියනෝනේ. මොකක් හරි බාධාවක් තියෙනව නම් තමයි ඒකට අපිට පිළියමක් ගන්න ඕනේ. සද්ද ආවත් වේදනාවත් බාධාවක් නැතුව යන්න පුළුවන් කියනවා. ඒ වගේම දැන් හිත මුකුත්ම නොදැන දැනෙන මට්ටමේ ඉඳලා නොදැනෙන මට්ටමට ගිහිල්ලා ඔහේ ඉඳලා ආයෙත් එනවා කියනෝනේ. ආයෙත් සාමාන්‍ය දැනීම මට්ටමට එනවා කියනවා. ඔන්න ওই දෙක අතරේ මොකක් හරි කැමැත්තක් තියනවාද කියලා බලන්න. නොදැනෙන මට්ටමට කැමැත්තක් හරි දැනෙන මට්ටමට කැමැත්තක් හරි මොකක් ඒ දෙක අතරේ කැමැති අකමැති බවක් තියෙන්න පුළුවන් කෙනෙකුට. හැමෝටම යම්කිසි මට්ටමක තියෙන්න පුළුවන්. නොයි දෙකටම අකමැත්තක් කැමැත්තක් නැතුව එක මට්ටමේ තියෙන්න පුළුවන් නම් ඒක තව ඕනම ඒක ඊළඟට අපේ එදිනදා ජීවිතේදිත් අපි හැමතිස්සෙම මොකක් හරි එකකට කැමැත්තක් හරි අකමැත්තක් තියෙනවනේ. අන්න ඒ අරකෙන් එන ප්‍රැක්ටිස් එක එදිනදා ජීවිතේටත් අපිට ප්‍රයෝජනවත් වෙනවා. අපි එදිනදා ජීවිතේදී මොකක් හරි දෙයක් දැන් මේ වෙලාවේ වුණත් කතා කරන එකට චූටි හරි කැමැත්තක් අකමැත්තක් එනවා අපි අතර. අන්න ඒ අරකෙන් එන ප්‍රැක්ටිස් එක මේ දිනදා ජීවිතයටත් අපිට වර්ධනය වෙන්න පුළුවන්. ඒ නිසා අර ওই නොදැනෙන එකටයි දැනෙන එකටයි අතරේ කැමැති අකමැති බවක් තියෙනවද කියලා බල ඒ දෙකටම සමහිත පවත්වන්න පුරුදු වෙනවනම් ඒක මේ ජීවිතයේ එදිනදා වලත් පුරුදු වෙනවා. ඒ වගේම දැන් එදිනදා ජීවිතය ගැන කතා කරද්දී කලින් පරණ පුරුදු මට්ටම් තියෙනවා කියලා කියන. තෝක සාමාන්‍ය ඕන කෙනෙකුට බුදු කෙනෙකුට අර රහතන් වහන්සේලාටත් තියෙනවා කියනෝනේ වාසනා ගුණය කියලා. කලින් පුරුද්ද අනිවාර්යම එනවා. බුදු කෙනෙකුට විතරයි එහෙම නැත්තේ. එතකොට පුරුද්ද මන්න මේ වෙලාවේ මගේ අතින් මෙන්න මෙහෙම වැරද්දක් වෙනවා කියලා දැනගත්තොත් සමහරට දහසරයක් වැරදි කරද්දී එකක් අපිට ගොඩ දාගන්න පුළුවන්. මෙන්න මේ සතියෙන් වෙන ප්‍රයෝජනය ඒක තමයි. මගේ අතින් මෙන්න මේ වගේ දේවල් වැරදිම නොවෙන්න පුළුවන්, මහා වැරදි නොවෙන්න පුළුවන්. චූටි දෙයක් හරි මගේ අතින් මෙන්න මෙහෙම දේවල් වෙනවා කියලා දැනගත්තු කෙනාට අඩුම තරමින් 10කට එකක් හරි ගොඩ දාගන්න පුළුවන්. ඊළඟ තව මේක තව කාලයක් ප්‍රැක්ටිස් වෙනකොට 10න් 8ක් මේ 7ක් 8ක් වගේ විතරක් ඇරෙන්න එක දෙකක් ගොඩ දාගන්න පුළුවන්. එහෙම එහෙම මේ ටික ටික තමයි මේ පුරුද්ද ඇති වෙන්නේ. ඒ නිසා ඔක දිගටම කරගෙන යන්න කියලා තමයි කියන්නේ.
මම ස්වාමීන් වහන්සේ අපේ ලිඛිත වාර්තා අවසන් ස්වාමීන් වහන්සේ වාචික ප්‍රශ්න අපිට අවස්ථාවක් දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ?
හොඳයි.
සම්බන්ධ වී සිටින සියලු දෙනාගෙන් ගෞරවණීය ඉල්ලා සිටිනවා තමුන්ගේ භාවනා අධ්‍යක්ෂ සම්බන්ධව යම් ගැටලුවක් හෝ යම් ප්‍රකාශ කිරීමක් නම් මේ අවස්ථාවක් කරගන්නා ලෙස කලින් අවස්ථාවලදී ඉල්ලා සිට පරිදි ආධුනිකව ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තා ඉන්නවා නම් එයාට මේක වටිනා අවස්ථාවක් ලෙස සලකා තමුන්ගේ ගැටලු ඉදිරිපත් කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
පැහැදිලි කරගන්නයි මේ අවස්ථාව ලබා ගත්තේ. අපේ ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ නැත්තම් අපිට පුළුවන් ගෞරවනීය ධම්මගුත්ත ස්වාමීන් වහන්සේට මේකට ලබා දෙන්න කියලා ඉල්ලා හිටිනවා. මේ කුසල ස්වාමීන් වහන්සේ පහුගිය දවස් ටිකේම දේශනා කරනකොට කියපු දෙයක් මට තේරිච්ච විදිහට මේ දරුවන්ට නිකන් ඉන්න දෙන්න, නිකන් අපිට ඕන දේවල් කරන්න යන්න එපා, එහෙම වගේ අදහසකින් ධර්ම දේශනා කරා මම අහලා තියෙනවා. දැන් අද ගාථාවේ කිව්වේ මේ කුසීතව නිකන් ඉන්න දෙන්න එපා, හීන වීර්යයක් වෙන්න එපා, මේ ප්‍රතිපදාය දෙන්න කියන එක තමයි. ඒනවාට මට හිතෙනවා දරුවන්ට උනත් නිකන් ඔහෙ ඉන්න දෙනට වඩා මේ මොනවා හරි දෙයක අපි ආගොල්ලන්ව ස්කිල්ෆුල් කරන්න පුළුවන් නම් ඒකේ පොඩි වටිනකමක් තියෙනවා කියලා මට ඒක ගැන තමයි පොඩි ගැටුවක් ආවේ අද ධර්ම දේශනාව අහගෙන ඉන්නකොට. ඒකට ප්‍රතිපද ලබා දෙන්න පුළුවන් නම් පින් ස්වාමීන් වහන්සේ.
හොඳයි. දැන් මේකෙදි මගේ පොඩි කාලේ අත්දැකීම් කිව්වොත් අපි ගමේ පොඩි කාලේ අපි හැදුන ඉතින් අපිට මට මතකයි මේ මට 7-8 වසර වගේ අපේ අම්මා හරි සැරයි ගහනවා හොඳටම. 7-8 වසර වගේ වෙනකන් මං හොඳට ගුටි කාලා තියෙනවා. ඒ කියන්නේ අරව කරන්න එහෙම කියන්නෙත් නෑ, මෙහෙම එපයි කියන්නේ නෑ, මෙහෙම කරොත් මෙහෙම වෙයි කියලා කියනවා කියලා මේ අනිවාර්යයෙන් මේ කියපු විදියටම වරද්ද ගන්නවා. වැරද්දුවාම අර අතපය තුවාලෙට බෙහෙත් දාන්න ඉස්සෙල්ලා හොඳට ටොක්කක් කන්නලා හරි කන මිරි කළා තමයි මේ තුවාල දිහා බලන්නේ. එතකොට ළමයින්ට මේ මෙහෙම මෙන්න මේක කරන්න එපා, මෙහෙමයි මේ අරක කරන්න එපා කියලා එපා එපා කියනවට වඩා මේක කරොත් මෙහෙම වෙයි, කරගන්න කරගන්නක ඔයාගේ වැඩක් කියලා අර නිකන් ඒකට නිකන් ඕපන් දෙන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ කියලා මට හිතෙන්නේ. ඒ වගේම මේ ඒකත් අර එක ලිමිට් එකක් තියෙනවනේ. මේ ඒගොල්ලන්ටත් අත්දැකීමෙන්ම මේක තේරුම් ගන්න දෙන එක තමයි හොඳම වැඩේ කියලා දෙන්න ඕන. කියන්නේ ඒ කියන්නේ මෙහෙම කර අරක කරන්න එපා, මෙහෙම කරන්න මේක තමයි කරන්න ඕනේ කියලා අර හැමතිසෙම ගයිඩන්ස් එකක් දුන්නොත් නිකන් ඒගොල්ලන්ගේ අර කොන්ද පණ නැති වෙනවනේ. කියන්නේ අර ඊළඟට ඒගොල්ලන්ට තනියම හිතලා තේරුම් ගන්න මේ ඩිසිෂන් එකක් ගන්න බැරි මට්ටමටපත් වෙනවා. ඊට හොඳයි ඒගොල්ලන්ට කියන්න කියලා දෙනවා මෙන්න මේක කරොත් මෙහෙම වෙනවා, කරනවද නැද්ද කියන එක ඕගොල්ලන්ගේ වැඩක් කියලා ඒගොල්ලන්ට ඕපන් දුන්නා නම් ඒගොල්ලන්ටම අතපුච්චගෙන මේ ඊළඟ දවසේ යාගෙම අධ්‍යක්ෂකෙන්නේ එක නොකරින්නේ. ඊළාට මට මතකයි මම මේ දැන් 7-8 වසර වගේ වෙනකන් ගුටි කෑවා. 9-10 වසර වගේ වෙනකොට අම්ම ගහන එක ගොඩාක් දුර එකපාරටම වගේ අඩු වුණා. ඊට පස්සේ මට මතක හැටියට මේ වෙනද වගේම සමහරවිට වැරදි කරනවා. වැරදි කරලා මේ අම්මා ඉස්සරහා නොකිය ඉන්න බෑ. දැන් අම්මට හොරෙන් වැරදි කරනවා කරලා දන්නේම නැතුව ඉබේම කියවෙනවා. අද ඉස්කෝලෙන් පැනලා මූද නෑවා කියලා ඒ වගේ දේවල් ගිහිල්ලා කියවෙනවා. ඒ කියන්නේ වෙන අය ළඟට වඩා අම්මගේ ඉස්සරහා බොරු කියන්න බැරි තත්ත්වයට මේ පත් වෙනවා. මේ මේ වැරද්ද කරන්න අයි නොකියන්නම තමයි හොරාටමයි කරන්නේ. ඒ වුණාට දන්නේව නැතුව ඒක කියවෙනවා මෙහෙම එකක් කරහ කියලා. දැන් ඒක එන්නේ අර විශ්වාස දෙමාපියන් අතර මේ විශ්වාසයක් තියෙන්න ඕන. මේ ඒක එක පැත්තකින් දෙමාපිය ආදර්ශමත් වෙන්න ඕන, අනිත් පැත්තෙන් විශ්වාසයක් තියෙන්න ඕන මේ මං මේ කියන එක හරි කියන එක ගැන. කියන්නේ විශ්වාසයක් වෙන්න ලොකුම දේ තමයි ආදර්ශය කියන එක. මේ දෙමාපිය ආදර්ශවත් වෙලා මේ ළමයින්ට මේ මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා මේ ගයිඩන්ස් දෙන්නේ නැතුව ආදර්ශමත් වෙලා ඒගොල්ලෝ ඒක කරනව නම් ළමයිත් දන්නේම නැතුව ඒක ඒ මට්ටමට එනවා කියන එක තමයි මගේ විශ්වාසය. මං දන්නේ මේක 100%ක්ම හරිද කියන එකත් මේ මං හිටපු මේ එකයි අනිත් අය අතර මේ එක සමානද කියන්නත් මට තේරෙන්නේ. මගේ අත්දැකීම තමයි මේක කියලා මට හිතෙන්නේ.
ඒවා සාමාන්‍ය බොහොමත්ම පින්න වහන්සේගේ අදහස් දැක්වීමට මට හිතෙන්නේ පේරන්ටින් ගත්තාම එහෙම හරි පේරන්ටින් වැරදි පේරන්ටින් කියලා එකක් නැහැ. ඉතින් එක එක්කෙනා තමන්ට පුළුවන් විදිහට පේරන්ටින් කරන්න. මමත් හොඳට කුටි කාලා තියෙනවා පොඩි කාලේ. අද රැහුවේ මේ ප්‍රශ්නේ අපේ අම්මලා නිස්සාරණවණේ ඉන්න නිසා අද ප්‍රෝග්‍රෑම් එකේ නැහැ. ඒක නිසා මේ වගේ ප්‍රශ්න අහන්න පුළුවන් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බොහොම පින් මේ ඒ ලබා දීපු උපදේශයට. මම මේ ආරාධනා කරන ඇත්තම කලින් කිව්වා වගේම ආධුනික අයට ඔගොල්ලන්ගේ අදහස් මේ ප්‍රශ්න අත්දැකීම් තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න. ඒක හරි වැදගත් තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරන්න කියලා මතක් කරනවා ආයෙම.
චානක නියනාරච්චි අන්මියුට් කරලා කතා කරන්න පුළුවන්.
එහෙනම්ද?
ඔව් කියන්න.
එහෙනම් කතා කරන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ. මට පොඩි ප්‍රකාශයක් කරන්න. ඇත්තට මට මේ ගැටලුවක් තිබුණා. මම හිතන්නේ අද මේ ධර්මදේශනාවෙන් ඒක විසඳුනා කියලා මම හිතනවා. මේ මම ටික කාලය දැන් මාස දැන් මම හිතන්නේ මාස 9ක් විතර වගේ මම මේ සතිය පුහුණු කරනවා. මට මේ දැනට මාස 2කට විතර කලින් ඉඳලා මම මේක ගැන රිපෝට් එකකුත් ලිව්වා. මේ මට දැනෙච්ච දෙයක් තමයි මම මේ සාමාන්‍යයෙන් භාවනා කරන්නේ පුටුවක ඉඳගෙන මේ පොඩක් අර කකුල නමාගෙනනකොට රිදෙන නිසා දැනෙච්ච දෙයක් තමයි මුලදීම මේ මගේ කොන්දෙන් ඉහළ කොටස නිකන් චලනය එනවා ඉස්සරහට පස්සට වගේ. ඒක සාමාන්‍ය මුලදී දැනුනේ භාවනාව පටන් ගන්න විනාඩි 20ක් විතර ආදී අද තමයි මේ පොඩි හෙමින් එක චලනයක් වගේ දැනුනේ. ඊට පස්සේ ටික කාලයක් ඊට සති කිහිපයක් කරගෙන යද්දී ඒක වැඩි වෙන්න ගත්තා. වැඩි වෙන්න ගත්තා කියන්නේ මේ මට ඇත්තටම හිතාගන්න බුණා ඒක ඇත්තටම ඒ චලනයක් වෙනවද නැත්නම් හිතෙන් සිදුවෙන දෙයක්ද කියලා. ඊට පස්සේ මම ඒක පොඩක් වීඩියෝ කරා බැලුවහම ඇත්තටම ඒක මේ කියන්නේ කොන්දෙන් උඩ කොටස ඉස්සරහට පස්සට චලනය වෙනවා වගේ චලනය වෙනවා ඇත්තටම. ඊට පස්සේ මේ ඒක ඊට පස්සේ සාමාන්‍ය විනාඩි 20ක් යන්නෙත් නැහැ, විනා භාවනා පටන් ගන්න විනාඩි 10ක් විතර වගේ යද්දී ඒ මට්ටමට එන්න ගත්තා. ඊට පස්සේ මම හිතුවා මම මේ ඉරියව්ව දැන් පුටුවේ ඉන්න නිසා පොඩ්ඩක් අර ඒක ගැස්සෙන්න තියෙන හැකියාව වැඩි නිසා මම බිම ඉඳගෙන මේ සමන පර්යාංක ඉඳගෙන භාවනාව කරන්න පටන් ගත්තා. ඒකෙදි ඊට පස්සේ කොන්දෙන් උඩ ගැස්සෙන්නේ නැහැ, හැබැයි බෙල්ලෙන් උඩ කොටස නිකන් ඒක නිකන් අර නොදැනුවත්ව එහෙර මෙහෙර චලන වෙනවා වගේ දෙයක් තමයි දැනුනේ. එහෙම තිබුණා කාලයක්. මම ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. හැබැයි මට එතෙන්ට අර හිත ගෙනහිල්ලා ඒක නිකන් වැඩි කරන්නත් පුළුවන්. නිකන් හිතලා නිකන් ඒක මේ ඒක ගැන හිතලා ඒක ගැනම හිතලා ඉන්නත් පුළුවන් කමක් තිබුණා. නමුත් ඒක මම ඒක විශේෂයෙන් දැක්කේ නැහැ. නමුත් ඒක අර ඒක පැත්තකින් තියලා හිටියා. ඊට පස්සේ දැන් සතියකමාරි විතර කලින් ඉඳලා දැන් ඒක දැනෙන්නේ නැහැ. එහෙම ගැස්සීමක් වෙන්නෙත් නැහැ, දැනෙන්නෙත් නැහැ. හැබැයි සිතුවිලි එනම ගොඩාක් මේ අර يعني වර්තමාන මොහොතේ හිත තියෙන්නේ නැහැ වගේ. මොකද මට ඒකට කලකිරීමක් වගේ තිබුණා. මොකද මට හිතුනේ මේ අර දැන් අද භාවනා අද දේශනාවෙන් ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මේ ඒක මට හිතුණා පස්සේ මම ඒ අර ඒ වර්තමාන මොහොතට බැඳිලා يعني ආස් කැමැත්තෙන් හිටපු නිසා තමයි ඒක වෙන්න ගත්තේ කියලා. දැන් අන්තිම සති 3-4 මේ මට දැනෙච්ච දෙයක් තමයි මේ මේක හරියන්නේ නැහැ මේ මට අර මොහොතට යන්න බෑ කියන එක. يعني ඒක අර එතෙන්ට සියුම් කැමැත්තක් තිබිලා තියෙනවා කියලා මට තේරුණා. හැබැයි ඒක මේ අද මේ දේශරාණියම් මටම කරා වගේ මට තේරුණේ. මොකද මේ ඒකට මට උත්තරේ හම්බුණා. මේ මට ඉතින් අර ඒක ගැන කියන්න ඕනාවක් තිබුණා. මේ ස්වාමීන් වහන්සේට මොනව හරි උපදේශයක් දෙන්න පුළුවන් නම් ඒ ගැන ගොඩක් වටිනවා.
හොඳයි. මේකෙදි කාරණා කීපයක් තියෙනවා. දැන් ඇඟ මේ හෙල්ලෙන එකකම ඒක දැන් එක එක්කෙන සමහරුන්ගේ තියෙන ඔය වගේ වෙනස්කම් වෙනවා. මොකද අපි හිත ඇඟට එන්නකොට ඇඟේ තියෙන ඉබේම ඔටෝ ඒක මේ නිකන් හීල් ඉන්ෆෙක්ට් එකක් වගේ සමහරු පැද්දෙන්න ගන්නවා ඉස්සරහට පස්සට. සමහරු ඔඩඩ ගොඩක් මේ දැන් මෙහි භාවනා ශාලාව හැම බැලුවම සමහර කාලවලට ආපු කට්ටිය හෙන විකාර කරනවා. ඒක එයාගේ උමනාවෙන් කරන දේවල් නෙවෙයි. ඉබේම අපි අර හිත මේ මොහොතට එනකොට සමහර වෙලාවට ওই වගේ පැද්දීම් එහෙම ඒවා වෙනවා. ඒක දැන් ඒකත් එක්කම දැන් අපිට සමහර වෙලාවට මේ අපි අංශක එකක් විතර ඇලුණත් හිතෙන් සමහර වෙලාවට පේනවා අංශක 10ක් 15ක් ඇලුණා කියලා දැනෙන්නේ. එහෙනම් ලොකුවට ඇලවිලා වගේ. උනාට ඒක වෙන්නේ චූටි වෙනසක් තමයි වුණාට හිතෙන් පෙන්නනවා එහෙනම් ලොකු වෙනසක් වුණා කියලා. දැන් ඔයා ඒක අර ප්‍රත්‍යක්ෂ කරගන්න වීඩියෝ එකක් මේ වීඩියෝ කරපු එකත් හොඳයි. මොකද මටත් ඔය වගේම මේ ඊට අවුරුදු ගානකට කලින් ඔහම නිකන් ඔළුව කඩන් වැටෙනවා වගේ කියලා දැනিলা මම වීඩියෝ කරා. එතකොට මම දැක්කා දැන් අර හිතන අපිට හිතට දැනෙනවා මේක ලොකුවට වෙලා කියලා. ඒුණාට ඇත්තටම වීඩියෝ එක බැලුවහම මෙච්චර ලොකු වෙනසක් වෙලා නැහැ. දැන් ඒ කොහොම වුණත් අන්තිමට මේකෙන් තේරුම් ගන්න පුළුවන් දැන් මං හිතන් ඉන්නවා මට මේක මගේ ඇඟ මට ඕන විදිහට කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා හිතන් ඉන්නෝනේ. දැන් මේකෙන් තේරුම් ගන්න පුළුවන් මේක මට ඕන විදිහට මේ කන්ට්‍රෝල් කරගන්න බෑ. මේකේ අනාත්ම ස්වභාවය තමයි ওই මතු කරලා පෙන්නන්නේ. මං හිතන් ඉන්නවා මට මේක ඉද්ද ගැහුවා වගේ කෙලින් තියාගන්න පුළුවන්. මං කිව්වහම හිටු කිව්වහම හිටු කියලා ඉන්නවා කියලා. මේ මගේ ඇඟවත් මෙහෙම තියාගන්න බැරුව දැන් අපි අර ඉස්සර කලින් ප්‍රශ්නේ කතා කරමේ ළමයි පාලනය කරන්න. මේ මගේම කියලා හිතාගෙන ඉන්න මගේ ඇඟවත් මෙන්න මෙහෙම මට ඕන විදිහට තියාගන්න බැරි කමේ අපි මේ ලෝකේ ඉන්න අනිත් මිනිස්සුත් පාලනය කරන්න යනවා. මේකෙන්ම තේරුම් ගන්න පුළුවන් මේ මං කොච්චර හිතන් හිටියත් මගේ ඇඟ මගේ හිත මට පාලනය කරන්න පුළුවන් කියලා මේ මගේම කියන එක වුණත් පාලනය කරගන්න බෑ. ඒකත් වැඩ කරන්නේ ඒකට ඕන විදිහට. මට පුළුවන් පොඩි අර ඒකට හේතු ටිකක් සපයන්න එක විතරයි මට කරන්න පුළුවන්. හේතු සපයලා මට බලන් ඉන්න පුළුවන් ඇත්තට මේක වෙනවද නැද්ද කියලා. මගේම කියලා හිතන් ඉන්න ඇඟ වුණත් එයාට ඕන වෙලාවට එයාට ඕන ඕන විදිහට වෙනස් වෙනවා. ඉතින් මේ මේ අනාත්ම ස්වභාවය තේරුම් ගන්නත් මේක හරි වටෙනවා. ඒ වගේම අන්තිමටම කිව්වේ දැන් මගේ මේ හිත මට ඕන විදිහට මේ බලාපොරොත්තු වෙච්ච නිසා කියලා ඔයාලට ප්‍රශ්නයක් අහන්න. ඒක තමයි මේ අර අනාත්ම ස්වභාවයම තමයි ඒකත් තියෙන්නේ. මේ සතිය වුණත් මේ මේ මොහොතේම ඉන්න ඕන කියලා බලාපොරොත්තු වුණාට ඒක මට ඕන විදිහට හැමම තියාගන්න බෑ. ඒකත් වෙනස් වෙනවා. මේකත් අනාත්ම මේ අනිත්‍ය ස්වභාවයක්. ඒ වගේම අනාත්ම ස්වභාවයක් තියෙන මේකේ. මේ හැම එකෙම අපිට මේ හැම මොහොතෙම පෙන්නලා දෙන්නේ අනිත්‍ය ස්වභාවයක් තියෙනවා, අනාත්ම ස්වභාවයක් තියෙනවා, මේකේ දුක්ඛ ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ තුන තේරුම් ගන්න තමයි මේ අපි මේ හුස්ම කියන හරි මොකක් හරි මේ අඩයක් පවත් ගන්න. ඒක හරහා මේ ලෝකේ ස්වභාවය තේරුම් ගන්න. මේ හැම මොහොතේම අපිට මේ පෙන්නලා දෙන්නේ ඕකම තමයි මේකේක විදියට. අපේ තියෙන මෝඩකම නිසා තමයි අපි බලාපොරොත්තු වෙනෝ නෑ මේක දැන් වැරදුනාට ඊළඟ මොහොතේ හරි මට මේක ගොඩ දාගෙන මට ඕන විදියට හදාගන්න පුළුවන් කියලා. අන්නේ බලාපොරොත්තු තියෙන නිසා තමයි මේ අපිට දුක කියන එකක් ඇති වෙන්නේ. ඉතින් මේ හැමතිසෙම මේ පෙන්නලා දෙන්නේ මට ඕන විදිහට මේ කන්ට්‍රෝල් කරගන්න බෑ, මං හිතන් ඉන්න විදිහට මේ ස්ථිරව තියන් ඉන්න බෑ කියන එකම තමයි මේ එක එක විදිවලට පෙන්නලා දෙනවා. අපි ඒක බාර ගන්න අකමැත්ත තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ, ලොකුම මෝඩකම. ඒක බාරගත්තු දවසට ඉතින් මේ නිවන් නොදැක්කත් ප්‍රශ්නයක් නැහැ කියන එක වගේ දෙයක් තමයි කියන්න
තියෙන්නේ. තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ, මේ දැන් හුස්ම බලාගෙන ඉන්නකොට මට සාමාන්‍ය දැනෙච්ච දෙයක් තමයි මට මුලින්ම හුස්ම මුල්ම භාවනා මුල් අවස්ථාවේදී බලන්න පුළුවන් يعني බඩෙහි පිම්බීම හැකිලිම කියන දේ. ඊට පස්සේ ඔක ටිකක් වෙලා යද්දී සියුම් වෙනවා. සියුම් වෙද්දී මට බඩේ පිම්බීම හැකිලිම කියන දේ දැනෙන්නේ නැතුව යනවා. එතකොට මම ඒක මාරු කරනවා, මට නහය කෙලවර මේ ඊට වඩා හොඳට දැනෙන්න ගන්නවා. අර يعني භාවනා මැද හරියදී ඒක නිකන් සියුම් වෙලා යද්දී අර බඩ උඩට පල්ලෙහාට යන එක නිකන් නැතිම වෙලා යනවා වගේ වෙනවා. එහෙම මාරු කරාට ගැටලුවක් නැද්ද? කියන්නේ අර මට ප්‍රකට වෙන්නේ ඊළඟට අර නහය කෙලවර තමයි. ඒක හැබැයි මුලදී ඒක අර රළු අවස්ථාවක් වගේ ඒකෙදි මුලින් දැනෙන්නේ බඩ. ඒක මම මුලින් දැනෙන එක දිහා තමා මුලදී බලාගෙන ඉට පස්සේ සියුම් බෙද්දී වෙනස් කරනවා. ඒකේ හරි ගැටලුවක් තියෙනවා දෙහෙම කරන එකේ කියලා දැනගන්න කැමතියි සමහරවිට.
මේකදී මම මෙහෙම ප්‍රශ්නයක් මේ පොඩි ළමයින් අලවන අම්මලා දැකලා තියෙනවද?
ඔව් පොඩි ළමයි තියෙනවා. වාසනාවේ විතර දැකලා තියෙනවා නලවලක් තියෙනවා.
ආ එතකොට නලවනකොට දැන් පොඩි කයි ඉස්සෙල්ලා අඬනකොට ඌට හයියෙන් ඊට වඩා පොඩි කාට වඩා හයියෙන් මේ කවි කියලානේ නලවන්නේ හයියෙන් අර කකුල් දෙක පද්දලා නලවනවා. ඊළාට ඌ පොඩි කා නිින්ද යාගෙන එනකොට අපි ඒක වෙනත් තැනකට මාරු කරන්න ඕනේ නැහැනේ. නිින්ද යන පොඩි කාට නිින්ද යන්න දෙන්න ඕන. දවගර බඩේ හුස්ම බඩ පිම්බෙන හැකිලෙන එක බල බල ඉන්නකොට ඒක දන්නෙම නැතු ඒක මේ තුනී වෙලා නොදැනෙන තත්ත්වයට යනවනම් ඒක වෙනස් කරන්න ඕනේ. නිින්ද යන පොඩි කා නැගිටවන්න ඕනේ. ඒකට හැමම යන්න අරින්න. ඒක දැන් ඕක තමයි දැන් අපේ හිතේ ස්වභාවය. අපි එකක් තුනී වේගනේ යනකොට වෙන එකක් අල්ලනෝනේ. ඔක අපි හැමෝගෙම හිතේ ස්වභාවය. අපි බලන්නේ මේ මොකක් හරි වැටෙන්න යනකොට වෙන මොකක් හරි එකක් අර මේ මැරෙන්න යන එක පිදුරු ගහේ හරි එල්ලෙන්න බලනෝනේ. අර කඩු වේගනේ යනකොට වෙන මොකක් හරි එකක් අපි එල්ලෙන්න බලනෝ. ඒක තමයි අපේ ස්වභාවය. අර කඩු වේගනේ යනකොට බඩ පිම්බෙන හැකිලෙන එක දැනෙනව අඩු වෙනහම හුස්ම හරි බලනෝ. ඒකත් අඩු වෙනකොට වෙන මොකක් හරි හිතුවිලි වලට හරි දන්නේම නැතුව පණින්න පුළුවන්. ඒක නිසා පුළුවන් තරම් අර එක දෙයක ඒක තුනී වේගන යනවනම් ඒ දෙයම දිගටම තියාගෙන ඉන්න බලන්න. කියන්නේ ඒක බලන්න කියලා විශේෂ දෙයක් නෑ. අරකට මාරු කරන්න යන්න ඕනේ. ඒකම දැනෙන්න අරින්න. ඊට පස්සේ තුනී වේගන ගිහිල්ලා ආයසරයක් ආයිත් ඕලාරිකව දැනෙන්න පුළුවන්. දැනෙනවනම් ආයිත් දැනෙන්නේ අන්නේ බඩ පිම්බීම හැකිලීමද කියලා බලන්න. මොකද සමහර වෙලාවට හිත අර තුනී වේගන වගේ ගිහිල්ලා වෙන එකකට පනින්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ තුනී වෙච්ච එකේම ආයෙත් මතුවෙන්නත් පුළුවන්. අන්න එකම දේ තියාගන්න පුළුවන් නම් ඒක එතකොට අර ඒකෙම ස්වභාවය අපිට තේරුම් ගන්න පුළුවන්. අර අපි එකින් එක මාරු වෙන්න යනකොට මේකේ යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන් හැකියාව අඩු වෙනවා. මොකද එකම දෙයක් වැඩි කාලයක් ආශ්‍රය කරනකොට තමයි ඒකේ යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. එකින් එක මාරු වෙනකොට අපි දන්නේ මේකත් අර වගේද කියලා තේරුම් ගන්න බැරි වෙනවනේ. ඒක නිසා පොඩි එකෙක් නලවනවා වගේ නිින්ද ආගෙන එනකොට එයාට නිින්ද යන්න දෙන්න. ආයෙත් නැගිටවන්න යන්න එපා.
බොහොමකින් බොහොමකින් ස්වාමීන් වහන්සේ දැන් පස්සෝල් දෙතර හම්බුණා.
ඊළඟකට අවස්ථාව කතා කරන්න.
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ අර කියපු පේරන්ටින් පිළිබඳව කියපු අදහසට මම තවත් දෙයක් එකතු කරන්න හිතුවා. ඇත්තටම මේ අපේ අත්දැකීමෙන් මේ කතා කරන්නේ මේ අපි ගොඩක් වෙලාවට දරුවන්ට යමක ආදීනවා තමයි පෙන්නුවේ. එහෙම නැතුව ඒගොල්ලන්ම මේ කන්ට්‍රෝල් කරන්න ගියේ නැහැ. ඉතින් ඒ ක්‍රමය මම දන්නේ අපේ පවුල තුල නම් සාර්ථක වුණා කියලා මට කියන්න පුළුවන්. ඉතින් මම අනිත් අයගේ දැනගැනීම පිණිස මේ අදහස කියන්න හිතුවා. තෙරුවන් සරණයි.
ඒක හොඳයි. මේ මටත් හිතෙන්නේ මගේත් අත්දැකීම ඒක තමයි. ඒ වුණාටද ඒක 100%ක්ම හරීම කියන්නත් බෑ. මොකද අපේ ගෙදර පවුලේ 5 දෙනෙක් ඉන්න. පවුලේ 5 දෙනා 5 විදියක්. දැන් අම්මායි තාත්තයි සලකන්නේ එකම විදියටනේ. ඒ වුණාට 5 දෙනා 5 විදියක්. එතන එකම මේකමයි හරි මේක වැරදි කියලා අපිට හරියටම කියන්නත් බෑ. ගොඩක් වෙලාවට අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම අර ළමයිට හරි කාට හරි මේක කරන්න මේක කරන්න එපා මෙහෙම මෙහෙම කියලා අර කන්ට්‍රෝල් කරන්න යනව වෙනුවට ඒකේ ආදීනව කියලා දෙනව නම් ඒක යාටම තේරුම් ගන්න පුළුවන්. එතකොට අර වැඩි දෙනෙක් ඒකට මේ වැඩි දෙනෙකුට ප්‍රයෝජන වෙන්න පුළුවන් ඒ ක්‍රමේ. ඒ වුණාට ඒක 100%ක්ම මේකමයි හරි කියලා ඒක අල්ල ගන්නත් බෑ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
වෙන අපේ ඉසවිලා නැහැ ස්වාමීන් වහන්සේ. ඉදිරිපත්ලා නැහැ කවුරුවත්. මම හිතන්නේ අපිට කාලෙත් පැය දෙකක් වෙන්නත් කිත් වෙලා ස්වාමීන් වහන්සේ. අපි වැඩසටහන එහෙනම් සමාප්ත කිරීමට මම හිතන්නේ වෙලාව හරි කියලා හිතනවා.
හොඳයි. තවතක් ඉස්සුනා නේද?
ඔව් නාමන්ත ස්වාමීන් වහන්සේ. නාමන්ත එහෙනම් අපි කතා කරමු.
බොහොම සුදීනදී පවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. මේ මං කෙටි ප්‍රකාශයක් කරන්නම් කාලෙ ඉක්ම වෙලා තියෙන නිසා. මේ පහුගිය සතියේ මට සිද්ධ වුණා මේ ඔෆිස් එකේ මීටින් දෙකකට සහභාගි වෙන්න. එතනදී ටිකක් ගැටුම්කාරී තත්ත්වයක් වගේ ඇති වෙන්න තිබුණා. මොකද පාර්ශ්ව දෙකක් අපේ ආයතනයේ ප්‍රධානීන් සහ වෙන ආයතනයේ ප්‍රධානීන්. නමුත් ඒ දෙගොල්ලන්ගේම වැඩවලට මේ වගකීම රෙස්පොන්සිබිලිටි එක වැටෙන්නේ මගේ මත. ඉතින් ගැටුමක් ආව නම් ඒක අන්තිමට එන්නේ මගේ මතට එන්නේ. ඉතින් I think මේ ඔය මීටින් දෙකටම පෙර සූදානමක් ගන්නේ කොහොමද කියලා මට හිතා ගන්න බැරුව හිටියේ. මොකද ඒ දෙගොල්ලන්ගේ අපේක්ෂා අතර ලොකු පරතරයක් තියෙන නිසා. ඉතින් ඒකෙදි මම කරේ දැන් මෙහෙම ප්‍රශ්නයක් එනවා මේ මීටින් එක දැන් රික්වෙස්ට් කරන්නේ සාමාන්‍ය දවස් දෙක තුනකට කලින්. එතකොට මම කරේ දැන් ඒක සම්බන්ධව හිතවිලි මානසික ආතතියක් හිතට එනකොට මම කරේ දැන් ඒ හිතවිලි දිහා නිකන් ඇල් මැරුණු ස්වභාවයෙන් බලාගෙන හිටියා. විශේෂව ලොකු දෙයක් හිතන්න ගියෙත් නැහැ. මං කයට හිත පිහිටවලා වැඩ ටික කරගෙන ගියා. කරනලා ඊට පස්සේ මීටින් එකට ආවම එතනට එන ඒ අයගේ හිතන දේවල් ඒගොල්ලන්ගේ ඉරියව් වලින් එහෙම මට තේරෙනවා. දැන් මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ දේවල්, ඒගොල්ලන්ගේ චරිත ස්වභාවය මේවා කියලා නිකන් හිතට මැප් වෙනා වගේ එකක් එනවා. ඉතින් ඒක මම හිතන්නම් සතියෙන් ලැබෙන විශිෂ්ට මේ ප්‍රතිලාභයක් කියලා. ඉතින් ඒ වෙලාවේ ඒ අනුව ඒ මොහොතට අනුව මට හිතෙන දේ ඒගොල්ලෝ හිතන්නේ මං එජෙන්ට් එකක් අරන් එනවා කියලා එහෙම නෑ. ඒ මොහොතට අනුව ක්ෂණිකව හිතලා ප්‍රශ්න යොමු කරලා ඒ මීටින් දෙකම සෑහෙන සාර්ථකව මේ ගැටුම් ස්වභාවයකින් නැති වෙන්න මේ සකස් කරගත්තා. එහෙම යෙදුනා. ඉතින් එතනදී මම සතිමත් වෙනවා කියලා සතිය කෙරෙහිත් විශේෂව අල්ලා ගැනීමක් කරේ නැ සතියටත් අතහැරලා යන්න ඉඩ දුන්නා. අර මම ඒ වගේ ටිකක් ගැටුම්කාරී ස්වභාවවලට මුහුණ දෙද්දී දැන් කරන දේ තමයි ඒ ගැටුම් අල්ලන්නෙත් නැ සතිය අල්ලන්නෙත් නැ සතියට තමන්ට උන දේ කරගන්න දීලා මම නිකන් වැඩිම දේකට කරන්නේ කායට හිත පිහිටවන එක විතරයි. ඒ අනුව ඊට පස්සේ හිතට එනවා මේකයි කරන්න ඕන කියලා අදහසක් එනවා. ඒ අදහස ගොඩක් වෙලාවට පැහැදිලි. ඒක අනුව ඉස්සරහට යන එක. ඒකට අර කෙලෙස් ස්වභාවය හරි එතෙන් දෙන්න පුළුවන් හිතෙන බය සම්බන්ධව සිටිවිලි හරි ඒ මොකද ඒකට කියන්නේ ඉන්සිකියුරිටි කියලා කියන්නේ ඒ ඉන්සිකියුරිටි ස්වභාවයක් රස රැකියාවට ප්‍රශ්නයක් වෙයිද මේ සිද්ධීන් කියලා එන මේ සිතුවිලි හරි හිත දෙන්නේ නැතුව පැහැදිලිව වැඩ කරන්න අවස්ථාවක් ලැබුණා. ඒක තමයි ස්වනහස පළවෙනි ප්‍රකාශය. ඊට පස්සේ අර මේ දැන් රාජිකා හැම කිව්වේ ළමයි නෝ ඇක්ටිවිටීස් වල යොදවනවා කියලා. දැන් මම නම් පොඩි කාලේ අපේ අම්මලා මට ඇක්ටිවිටීස් මොනවද එහෙම කරන්න කියලා විශේෂව කිව්වේ නැහැ. මම තමයි හොයාගෙන කරේ. ඒත් මට දැන් හිතෙනවා පොඩි කාලේදී දෙමෝපියන් අපේ අම්මයි තාත්තයි ටිකක් වැඩිපුර උනන්දු කරා නම් මොනවා හරි සමහර දේවල් වලට මම ඊට වඩා දේවල් පොඩි කාලෙම ඉගෙන ගන්න පුළුවන් කියලා ඉඳ මන්නම් හිතන්නේ ළමයින්ව ඇක්ටිවිටීස් වලට යොමු කරන එක ගොඩක් හොඳයි. මොකද මීට අවුරුදු 30කට කාලේ වගේ නෙමෙයි දැන් තියෙන ලෝකයේ ලොකුවට තාක්ෂණයත් එක්ක ඊට පස්සේ නිර්මාණශීලීත්වයත් එක්ක ඉස්සරහට යන කාලයක්. ඉතින් ඒ වගේ දේවල් වලදී ළමයි පොඩි කාලේ ඇක්ටිවිටීස් ආශ්‍රයෙන් ගන්න දැනුම පළපුරුද්ද ඒ කියන්නේ හෑන්ඩ්ස් ඔන් එක්ස්පීරියන්ස් එක ඒ ඇයි ඉස්සරහට දේවල් ක්‍රියාත්මක කරන්න උපකාර වෙනවා. ඒ නිසා මම හිතන්නේ ඒක ඉතාම හොඳ දෙයක්. දැන් මෙහෙම කරොත් මෙහෙම වෙනවා මෙහෙම නොකරොත් මෙහෙම වෙනවා කියලා කියන එක හොඳයි. ඒකෙන් අර මූල ධර්ම මේ අවබෝධයක් දරුවට ලැබෙනවා. නමුත් අර ඩිරෙක් නිර්මාණශීලී ක්‍රියේටිවිටි කියන එලිමන්ට් එක ඒ ළමයෙක්ට පොඩි කාලෙම ඇතුල් කරන්නේ ගොඩක් හොඳයි. මට එහෙම ඒක එච්චර තිබුණේ නැහැ පොඩි කාලේ. මම ටිකක් කැම්පස් ගිහිලා ඊටත් පස්සේ තමයි නිර්මාණශීලී පැත්තට ආවේ. මේ මීට මත අවුරුදු 3-4 කලින් තමයි මම ලුකුවට නිර්මාණශීලීත්වයක් කියලා සබ්ජෙක්ට් එකක් දැන් තියෙනවා ලෝකේ කියලා ඒකට අත තිබ්බේ. ඉතින් මේ ඒ ප්‍රකාශ දෙක තමයි ෆයිනන්ස් මට කරන්න අවශ්‍ය වුණේ. තිරුවන් සරණයි.
හන්දයි. ඉතින් මේකේ අර සත්‍යයෙන් ප්‍රයෝජන ගත්ත දෙයක් වෙනවා. එතකොට ඉතින් මේ අර සත්‍ය පුරුදු කරපු කෙනෙකුට අර මේ ප්‍රශ්නයක් ආවත් ඒක කොහොම හරි දරා ගන්න පුළුවන්. ඒකත් පේනකොට අර වටපිට ඉන්න කෙනෙකුටත් ඒක අර නිහඬ බණක් වෙනවා. ඒක ඒකෙන් තමයි ලොකුම ඉෆෙක්ට් එකක් වෙන්නේ. මේ මේ වෙනදා ප්‍රශ්නයක් ආවම ඒකට දඟලන කෙනෙකුට මේ එහෙම ප්‍රශ්නයකදී දරා ගන්න පුළුවන් වෙනකොට අර ඒ ප්‍රශ්නේ අතිකරන කෙනාටත් මේ ඊළඟට ඒකෙන් බණක් කියවෙලා ඊළඟට ඒකම උදව් වෙනවා ආයෙත් ප්‍රශ්න ඇති නොවෙන්න. ගොඩක් වෙලාවට වෙන්නේ ඒක තමයි. අපිට ප්‍රශ්න ඇති වෙනවා. ප්‍රශ්න ඇති වුණාම ඒක දරා ගැනීමේ හැකියාව තමයි මේ වටපිටරත් පැතිරිලා යන්නේ. හොඳයි. ඉතින් මේ වගේ දේවල් පිටර එළියට දක්වුවහම අනිත් අයටත් මේ ගැන උනන්දුවක් ඇති වෙනවනේ. ඉතින් හොඳයි කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඉතින් දැන් නාමන්තට මේ පොඩි කාලේ චූටි ළමයි කරපු දේවල් කරන්න බැරි වුණා නම් ඉතින් දැන් කරන්න පුළුවන් නම් ඒත් කමක් නැහැ. වයසට ගියත් කමක් නැහැ. පොඩි කාලේ දේවල් කරන්න පුළුවන් නම් එතකොට අපි දන්නේ නැතුව මේ පොඩි වයසට යනවා. දැන් අපි මේ නිස්සරණ වනයේට ආවම මේ චූටි කාලේ කරපු සෙල්ලම් තාමත් කරනවා. 10 මාරට වැඩ කරද්දී ලොකු සයන්සෙත් එක්ක ඉතින් ඒ වගේ දේවල් කරනවා ඉතින් දැනටත්. ඒක නිසා මේ වයසට ගියා කියලා එක ගණන් ගන්න එපා. ඒ කාලේ කරන්න බැරි වෙච්ච දේවල් දැන් උනක් කරන්න
පුළුවන්. මම සොයනස් ඒක එහෙම තමයි මේ අර මීටින් සම්බන්ධව කිය සොයනස් කියපු හරියට හරි දැන් ඒගොල්ලොත් බලාපොරොත්තු වෙලා ඉන්නේ මෙතන මේ ගැටුමක් එයි කියලා. දෙගොල්ලොම ඉන්නේ ගැටුම අපේ ආයතනයේ ප්‍රධානියා දැන් අලුත් එක්කෙනෙක් ඉන්නේ. එයා නිතරම ලෑසි යුද්ධයට. මේක ප්‍රශ්නයක්ද අපි මෙහෙමයි කරන්න ඕන කියලා එයා කියනවා. ඉතින් මම දන්නවා එච්චර දෙයක් මෙතන අවශ්‍ය වෙන්නේ නැහැ කියලා දන්නා. ඉතින් මගේ ප්‍රතිපත්ති කරුකව මට තියෙන්නේ එයාට දැනුම් තේරුම් කරනවා මෙහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ මෙතන සංවාදශීලීව මේ මිත්‍රශීලීව මේක විසඳන්න පුළුවන් ප්‍රශ්න තියෙන්නේ කියලා මම ඇත්තටම එයාව ගයිඩ් කරනවා. එතකොට ඒක ආර් විදියට හරියනවා. ඉතින් එයාත් ඒකට සතුටුයි අන්තිමට. ඒක එකක්. අනිත් එක මම සමහරවිට සාමාන්‍යයෙන් ඔය ගණිතයේ පැත්තෙන් කම්පියුටර් කෝඩින් වගේ ඒ සම්බන්ධ ප්‍රොජෙක්ට්ස් වලට ආසයි. මම පොඩි පොඩි ඒ වගේ දේවල් කරනවා. එතකොට ඒ කරද්දිත් බලනවා මම සතිමත් දෙයක කරන්නේ අසතිමත්. ඒ කියන්නේ කයි ඉරියව්වට හිත පිහිටනවද නැද්ද කියලා කරන ආශ්‍රයෙන් තමයි ඒකත් කරන්නේ. ඒකත් මට ඒ මොන නිර්මාණය කරත් ඒක මේ සතිපට්ඨානයට සිහිය පිහිටවීමට උපයෝගී වෙනවා, උපකාරක වෙනවා. දෙපැත්තරම දෙපැත්තෙන් පෝෂණයක් වෙනවා. අර කියන අන්‍යෝන්‍ය ප්‍රත්‍යවර්ත කියලා දෙයක් තියෙන්නේ. ඒ වගේ ඉතින් එහෙම කරනකොට සෑහෙන ලොකු තීව්‍ර සතුටකුත් ඇති වෙනවා. මේ මං සතර සතිපට්ඨානේ ඔස්සේ කරන දෙයක් කරන්නේ. මේකෙන් මට මේ සතියේ හානියක් වෙන්නේත් නැහැ. මම නිර්මාණයක් කරත් ඒකෙන් මට ලොකුවට කෙලෙස් ඇති වෙන දෙයක් වෙන්නේත් නැහැ. ඒකත් මට ඕන වෙලාවක අත්තරින්නත් පුළුවන්, ඕන වෙලාවක අයරගෙන කරගෙන යන්නත් පුළුවන් කියන අදහස එනවා සොයනවා.
හොඳයි.
බොහොම පින් ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම තනි වැඩසටහන සමාප්ත කිරීමට දැන් රාජිකාට මම බාර දෙනවා වැඩසටහන ඉදිරි කටයුතු කරගෙන යාමට. අවසරයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි.
බොහොම ස්තුතියි නදීප්. කාරණා දෙකක් මතක් කරන්නම් මං පුණ්‍යමෝදාට යන කලින් කෙටියෙන්. චානක මල්ලි අද කතා කරපු ගමන් මට හරි සතුටුයි. මම දන්නවත් දැකලවත් තියෙන කෙනෙක් නෙවෙයි. ඒ වුණාට මේ මම Facebook එකේ දාපු post එකකින් මේ වැඩසටහන හැමදාම වගේ එනවා. මට නොටිස් එක දාන්න බැරි වුණත් අහලා එනවා. report ලිවට අද තමයි මුලින්ම කතා කරේ. සෑහෙන මෙච්චර කාලයක් ආවට මම encourage කරනවා චානක මල්ලිව උදාහරණයකට අරගෙන ඒ විදිහට තියෙන තමන්ගේ තියෙන අත්දැකීම් මේ ස්වභාවය කියලා හරි ලිඛිතව හරි වාචිකව හරි ලිඛිතව නමක් සඳහන් නිර්නාමික ඉදිරිපත් කරන්න ඕනේ නම් අපිට එහෙමත් සහයෝගය දක්වන්න පුළුවන්, අනුග්‍රහය දක්වන්න පුළුවන්. හැබැයි ඒ විදිහට අත්දැකීම් ඉදිරිපත් කරලා මේ ඒ තමන්ගේ තියෙන ගැටු නිරාකරණය කර ගැනීම හරි වැදගත්. ඉතින් මම හරිම සතුටුයි අද චානක මල්ලි ඒ විදිහට ඉදිරිපත් වීම ගැන. දෙවෙනි කාරණේ තමයි මම කොහෙන් හරි මොකක් හරි ප්‍රශ්නයක් අදලා දැම්මොත් මේක දිගට දිගට යනවා. හැමදාම ගෞරවණීය ස්වාමීන් වහන්සේ අවසාන වශයෙන් ප්‍රකාශ කරපු දෙයට මම එකඟයි. අත්තරම මේ මම පෙරපාසල් ගුරුවරයෙක් විදිහට මම ඒක දකිනවා. තියරි රිසර්ච් වලින් ගත්තත් මේ දරුවෝ එක එක දරුවෝ ඉගෙන ගන්නේ ඒගොල්ලන්ගේ ලර්නින් ස්ටයිල්ස් වෙනස්, ඉගෙන ගැනීමේ කලාවල් වෙනස්. ඒක නිසා අපිට එකම ස්ටයිල් එක හැම කෙනෙක්ටම පාවිච්චි කරන්න බෑ කියන එක තමයි වර්තමානයේ තියෙන මේ පිළිගත්ත මතය විදිහට මම දකින්න මම දකින්න විදිහට එහෙමයි. ඉතින් ඒක නිසා එක එක දරුවට ගැළපෙන විදිහ ඒගොල්ලන්ගේ ડિස්පොසිෂන්ස් වෙනස් නිසා ඒ අනුකූලව තමයි ගුරුවරුණත් දරුවන්ට යාගේ ලර්නින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් එක ප්ලෑන් කරන්නේ. ඉතින් ඒක නිසා අපිට මේකයි කියලා හරි එකම විදිහක් දරුව හැමෝටම ගැළපෙනවා කියලා කියන්න බෑ කියලා මටත් හිතුණා. ඔය කුසල ස්වාමීන් වහන්සේ ඔය දේ දෙතුන් පාරක් කියනකොට මට ඔය ගැටළු ආපු නිසා තමයි මම අද ඒක ඉදිරිපත් කළ निराකරණය කරගන්නවා කියලා හිතුවේ. ඉතින් ඒ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කරපු හැම දෙනාටම බොහොමයි. ඒක නිසා මම ඒ කාරණාවත් මතක් කරන්න කියලා හිතුවා. මම දන්නේ මේ අපේ ප්‍රායෝගික වැඩ පිළිවෙලට ගැළපෙන දේකුත් ද කියලා ගැටලුවක් ආවම ප්‍රශ්නය අහුවට පස්සේ එහෙම වැරද්දක් වුණා නම් සමා වෙන්න කියලා හැමදාම ඉල්ලා හිටිනවා. අද දවසේ වැඩසටහන අවසන් කරන මම ඊළඟකට ආරාධනා කරනවා පුණ්‍යානුමෝදනාව කරලා ගෞරවනීය ස්වාමින් වහන්සේලා වන්දනා කරලා අපි අද දවසේ වැඩසටහන අවසන් කරමු කියලා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අද දින වැඩසටහන මෙහෙවූ ස්වාමීන් වහන්සේලාට, ඒ වගේම ඉතාමත්ම හරවත් ධර්මදේශනයකින් සහ කමඨහන් පිරිසිදු කිරීමෙන් උපදෙස් දීපු සියලුම ස්වාමීන් වහන්සේලාට මේ වැඩසටහන සංවිධානය කරන ලද සහ සම්බන්ධ වීමෙන් ආධාර කළ හැම දෙනාටමත්, නිස්සරණ වනයේ වැඩ විසූ දැනට වැඩ වසන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාටත්, අපට පෙනෙන නොපෙනෙන පින් බලාපොරොත්තුව සිටින සියලුම ජීවීන්ටත්, මෙවැනි වැඩසටහන් වලට ආධාර කරන සියලුම සම්‍යක් දෘෂ්ටික දේව සමූහයාටත්, අප සැම නමින් මිය පරලෝකීය ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමට අවසරයි. එත්තාවතා චම්හේහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හේහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හේහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරං. ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සත්තං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ස්වාමින් වහන්සේලා වන්දනා කිරීමට අවසරයි. ඕකාස වන්දහාමි බන්තේ
සුඛී හන්තු.
මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
ඕකාස ද්වාරත්තේන කත්තං සබ්බං අච්චයං කමතමේ බන්තේ.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ
සුඛී හන්තු.
ဒုတိယံපි ඕකාස කමාමි බන්තේ
සුඛී හන්තු.
තතියම්පි ඕකාස කමාමි බන්තේ.
අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමෙජ්ජතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං. සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීලං දයාවා සං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.
හොඳයි, සීල දෙනාටම තෙරුවන් සරණයි. අපි මේ පැත්තෙන් විසන්දි වෙනවා.